नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स दै श्रद्धावंत कारुणिक पिंगवतुनि अद ए वस कालये දෙවැනි මාසේ පටන් අරගෙන තියෙන්නේ බුද්ධ ශාසනයේ ඉතාම වැදගත් කාලවකවානුවක් මේ වස්සාන සමය කියලා කියන්නේ. ගිහි පැවිදි හැමෝම ආමිෂ වශයෙන්ද ප්‍රතිපත්ති වශයෙන්ද වැඩි වැඩියෙන් මේ බුද්ධ ශාසනය ඇසුරු කරගෙන ගුණධර්ම පුරා ගන්න කාලයක්. ඉතින් ඒ නිසා මේ අනිත් කාලවල ඒ වෙනුවෙන් අඩුවෙන් කැප වුණත් මේ වස් කාලයේ ඒ එදා ඉඳන්ම මේ වැඩි කාලයක් ගිහි පැවිදි හැමෝම මේ ශාසන කටයුතු වල ප්‍රතිපත්ති වශයෙන් නිරත වෙලා තමන්ගේ ආධ්‍යාත්මීය දියුණු කරගන්න වැර වඩන උත්සාහවත් වෙන කාලය. ඉතින් ඒ නිසා අපිට මේ මනුස්ස ජීවිතයක් ලැබුණේ නිකම්ම නිකම් මනුස්ස ජීවිතයක් නෙවෙයි, උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක් පහළ වෙලා තියෙන සී සද්ධර්මයේ අපිට අහන්න දකින්න ලැබෙන පරිසරයක් එක්ක සත්පුරුෂෝ කල්යාණ මිත්‍රයෝ වැඩ ඉන්න, ඒ වගේම දුක් ගෙවීම පිණිස පවතින නිවන් මාර්ගයේ හෙලිපෙහෙලි වෙලා තියෙන කාලවකවානුවක්. ඉතින් ඒ නිසා අපි අන්න කාලවල අන්න ආත්මවල මනුස්ස ජීවිත ලැබුවත් ධර්මයේ ලැබිච්චි නැති නිසා ඒ ජීවිතය අපි යම් ආකාරයෙන් ජීවත් වුණත් නමුත් මේ කාලේ නුවණැති අය විසින් මිනිසෙක් ජීවත් වෙනවා කියලා කියන්නේ ගෙවල් දොරවල් හදමින් ඉඩකඩම් රැස් කරමින් හම්බ කරමින් මේ විදිහේ ගතකරන්න සුදුසු කාලයක් නෙවෙයි. මොකද මේ මිනිස් ජීවිතේ අපි දන්නවා මේ කාලේ මිනිස් ජීවිතේ ඉතාම ස්වල්පයි කියලා. මම ඔය දිස්සලා මතක් කරලා තියෙනවා අරක සූත්‍රයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන වටිනා සූත්‍රයක්. මහණෙනි, මෙකල්හි මිනිසයන්ගේ ආයුෂ කොයිතරම් ස්වල්පයිද අල්පයිද කියනවනම් මිනිස්යෝ ජීවත් වෙන ඍතු ගාන කියන්නත් පුළුවන්. මිනිසෙක් ජීවත් වෙන මාස ගාන කියන්නත් පුළුවන්. ඒ මිනිසයා ජීවත් වෙන අර්ධ මාස ගාන කියන්නත් පුළුවන්. ඒ මිනිසයා ජීවත් වෙන දවස් ගාන කියන්නත් පුළුවන්. ඒ වගේම මේ මිනිසයා ජීවත් වෙන බත්තේල් ගාන කියන්නත් පුළුවන්. ඉතාම ස්වල්ප අල්ප ජීවිතයක් තියෙන. ඉතින් ඒ කාලේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි, මිනිස්සෙගේ ජීවිත අවුරුදු 100ක් වුණත් ඍතුනම් 300ක් තමයි මිනිසයාට ජීවත් වෙන්න තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මිනිස් ජීවිතයක අවශ්‍ය ඍතු ප්‍රමාණයක් කියන අවුරුද්දකට ඍතු 3ක් තියෙනවා. හේමන්ත ගිම්ම වස්සාන කියලා. එතකොට අවුරුදු 100ක් නම් ඍතු 300යි මහණෙනි, මෙකල මිනිස්යෝ ජීවත් වෙන්නේ අවුරුදු 100ක් ජීවත් වුණොත් කියලා. මාසණන් ජීවත් වුණොත් මාසණන් 1200යි මහණෙනි, මෙකල මිනිස්යන්ගේ ආයුෂ ප්‍රමාණය කියලා. ඒ වගේම මහණෙනි, මෙකල මිනිස්යන්ගේ දවස් ගාන කිව්වොත් අවුරුදු 100ක් ජීවත් වුණොත් දවස් ගාන 36000යි ජීවත් වෙන්න තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම දවසකට මිනිස්සේ ප්‍රධාන ආහාර වේල් දෙකක් ගත්තොත් බොහෝ විට මිනිස්සුන්ගේ ආහාර වේල් දවල්ටයි රාත්‍රීටයි තමයි ආහාර වේලක් කියලා කියන්නේ. ඒතකොට එහෙම ආහාර වේල් දෙකක් ගත්තොත් මව් කුසෙන් බිහි වෙච්ච දවසේ ඉඳන් කෑම කෑවා කියලා කිව්වත් ලෙඩ දුක් හැදෙනකොට, උපෝසතේ ගන්නකොට, කන ධාටුවක් හැදිච්ච වෙලාවක, කුඩා කාලේ මේ වගේ වේවල් ඒවත් අත්හැරලා උපන් දවසේ ඉඳන් කෑම කෑවා කියලා කිව්වොත් බත් තෙල් 72000ක ජීවිතයක් තමයි තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. ඉතින් මහණෙනි, මෙකල මිනිස්සුන්ගේ බත් තෙල් ගානත්, දවස් ගානත්, මාස ගානත්, ඍතු ගානත් කියන්න පුළුවන් ඉතාමත් අල්ප ස්වල්ප ආයුෂ කාලයක් තියෙනවා. ඉතින් ඒ ආයුෂ කාලය අපිට කොයිතරම් වැදගත්ද කියනවනම් මුළු ජීවිතේම පරිවර්තනය කරගන්න පුළුවන්. සසර ගමන අනිත් පැත්තට හරවා ගන්න පුළුවන් වටිනා කාලයක් තමයි. ඉතින් ඒ නිසා පඬිත කෙනා, නුවණැති කෙනා හැම වෙලාවෙම ජීවිතේ කුමන ආකාරයකින් හරි ගැට ගහගෙන ඒ බුද්ධ ශාසනය ලබාගත යුතු වැඩිය යුතු ධර්මිය වඩා ගන්න. අපිට වඩන්න තියෙන්නේ මේ අපි තුල තියෙන වටපිටාව සම්පත් ඉඩකඩම් මිල මුදල් පිරිස නෙවෙයි වර්ධනය කරගන්න තියෙන්නේ. මිනිස්සෙකුට අවශ්‍ය නිවන් දකිනතුරු යහපත පිණිස පවතින දියුණු කරගත යුතු ධර්මෝ පහක් මේ ශාසනය පෙන්නනවා. ඒ පහ තමයි සද්ධාව, ඒ වගේම සද්ධා සතිය. සද්ධාව අපි දියුණු කරගත යුතු දෙයක්, වැඩි යුතු දෙයක්. ඒ වගේම සතිය, සිහිය. හැමදාම අපි සිහිය මුලා වෙන විදිහට, සිහිය මොට වෙන විදිහට, සිහිය අතුරුදහන් වෙන විදිහට තමයි ජීවත් වෙන්නේ. එතන කාම ලෝකයේ කාමයන් තුල ඉන්නවා කියලා කියන්නේ අපේ සිහිය අතුරුදහන් වෙනවා. මුලා වෙලා අපි මේ ආයතන ඇහ කන නාසය දිව ශරීරය පරිහරණය කරනවා කියන්නේම සිහිය අතුරුදහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණනි සති සම්පජන්ණය නැති වෙන්න හේතුව මොකක්ද කියලා. මහණනි මේ සති සම්පජන්ණය ඉබේ නැති වෙන්නේ නැහැ. සිහිනෝන කියන එක කවුරුන් නැති කරන එකක් නෙවෙයි, ඉබේ නැති වෙන්නේත් නැහැ. මහණනි මේ සති සම්පජාන්නේ මුට්ට සතිස්ස අසම්පජානස්ස. සිහි මුලා, සිහිය හා නුවණ මුලා වෙන්නේ හේතුව මහණනි ඉන්ද්‍රිය සංවරය කියන නේද? එතකොට ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රිය හය රැකගත්තේ නැත්තම්, මේ දොරටු හයට අපි ආරක්ෂාවක් දාගත්තේ නැත්තම් රෑදවල් දෙකේ මේ ඉන්ද්‍රිය හයෙන් අපි තුළට ඇතුළු වෙන්නේ කෙලෙස් නැමැති හතුරු. කෙලෙස් ඇතිවෙන්න ඇතිවෙන්න සිහිය නුවණ මුලා වෙනවා. අර්ථය අනර්ථය තේරෙන්නේ නැහැ. මනුස්ස ජීවිතයක් ලැබුවේ මොකටද කියලා වැටහෙන්නේ නැහැ. මනුස්ස ජීවිතයකට අපිට ලැබිලා තියෙන මේ බුද්ධ ශාසනයේ වටිනාකම වැටහෙන්නේ නැහැ. කවදාවත් මුට්ට සතිය සිහිය නුවණ නැති කෙනාට, බාලයාට කවදාවත් බුද්ධ ශාසනයක වටිනාකමක්, මනුස්ස ජීවිතයක වටිනාකමක් තේරෙන්නේ නැහැ. බාලයා හැම වෙලාවෙම හිතන්නේ මොකද්ද? ජීවත් වෙන්න ඕනේ. කොහොම හරි ජීවත් වෙන්න ඕනේ. ජීවත් වෙන්න නම් මොනවද ඕනේ? රස්සා කරන්න ඕනේ, ගෙවල් දොරවල් හදන්න ඕනේ, රකී රක්ෂා ඇති කරගන්න ඕනේ, අනාගතයට මුහුණ දෙන්න පුළුවන් තරම් එකතු කරන්න ඕනේ. ඒ අතර ඇතැම් අය ටිකක් ඔහේ මොනාහරි මේ ජාමේ බේරා ගන්න පිනක් දහමකුත් කරන්න ඕනේ, පොයට සීලෙකුත් ගන්න ඕනේ කියලා ඒක තමන්ගේ හිතට තමන්ටම දොස් කියන. මේ මාසෙකට එක සැරයක්වත් සීල් ගත්තේ නැත්නම් ඒක ඒ තමන්ටම දොස් කියා ගන්න නිසා තමයි ඒක ගන්න. ඉතින් අන්න ඇයි මේ ඒ සිහි මුලාකම නිසා තමන්ට ලැබුණු ක්ෂණ සම්පත්තියේ වටිනාකම නොතේරෙන නිසා. ඒ නිසා ඉන්ද්‍රිය අසංවරය ඇති කල්ලේ, ඒ කියන්නේ අපි හිතින් සිතා දැනගෙන මේ ඇහැ පරිහරණය කරේ නැත්තම් අනිවාර්යෙන් එතන මුලාව අකුසලයේ තමයි ගොඩ නැගෙන්නේ. අපිට මේ කනට ඇහෙන ශබ්ද කෙරෙහි සතිය සිහිය පිහිටුවා ගත්තේ නැත්තම් ඒ වෙනුවට ස්වභාවයෙන් උපදින්නේ අකුසලය, මුලාව, සසර පුරුද්ද තමයි උපදින්නේ. දැන් බලන්න එක ආයතනයකින් මුලාවීමද මොනතරම් විනාශයක් කරනවද කියනකොට ආයතන 6කින් කෙනෙක් මුලා කරනවා නම් ඒ ආයතන 6 කෙරෙහිම ඔහු හැමදාම ඉන්නේ මුලාසහගත බවින් නම් කොයිතරම් අපේ හිත කෙලෙසෙනවද, කිලිටි වෙනවද, මුලාසහගත වෙනවද කියනවා නම් ඒක තේරෙන්නේ හිත වඩලා ටිකක් මේක අතහැරලා තිබ්බොත් ඊට පස්සේ සමහර විට අපි නොදැනුවත් ලෝබාදී කෙලෙස් අපේ හිතේට වැඩුණහම පස්සුව හිතෙනවා මේ මං කරගත්තේ මහා අපරාධයක්, මගේ හිත කෙලෙස ගත්තා, වැරදියක් කරගත්තේ කියලා මිදෙන්න හැදුවත් මිදෙන්න බෑ. අපි දැන් ගොඩක් විට භාවනා කරන්නේ, කවුරුත් භාවනා කරන්නේ හිත එක තැනක තියාගන්න, හිත එකලස් කරගන්න කියලා. කොච්චර දැඟලුවත් මේ හිත එක තැනක තියෙන්නේ නැහැ. ඇයි? මුලා කරලා හිත විනාශ වුණා නම් ඒ හිත විනාශ වුණාන් පස්සේ ඒක අපි එකපාරම අපිට මේ හිත මෙහෙම තියාගන්න ඕනේ කියලා හිතුවට වෙන්නේ නැහැ. කාලයක් මුලා කරපු හිත ඊට පස්සේ ගොඩ ගන්න හරියම අමාරු. ඒ හින්දා තමයි මේ හිත ටික ටික මේ ආයතන පරිහරණය කරනකොට එතකොට මේ හිත හදා ගන්න විදියට, සිහිය උපදින විදියට කටයුතු කරනවා. එතකොට ඉන්ද්‍රිය අසංවරය ඇති කල්ලි සිහි මුලා බව වෙනවා. එතකොට ඉන්ද්‍රිය අසංවරයත් ඉබේ හට ගන්න දෙයක් නෙවෙයි. ඉන්ද්‍රිය අසංවරයේද හේතු ඇතුව ප්‍රත්‍ය හේතුව හට ගන්නවා. මහණෙනි, ඉන්ද්‍රිය අසංවරයට හේතුව මොකද්ද? ත්‍රිවිධ දුස්චරිතය කියනවා. අපි කයෙන් දුස්චරිත කරනවා, වචනෙන් දුස්චරිත කරනවා, මනසින් දුස්චරිත කරනවා. බොහෝ විට අපේ දුස්චරිතය කයින් වචනෙන් නොවුනත් අපේ හිත හැම වෙලාවෙම දුස්චරිතයට යනවා. ලෝභය, ද්වේෂය, මෝහය, අවිද්‍යාව, දැඩි ලෝබාදී සිතිවිලි බොහෝ විට අපේ මනසේ හැසිරෙනවා. ඉතින් අර හිත දුස්චරිතයට ගියා කියන්නෙම නිරායාසයෙන් ඔහුගේ කයත් දුස්චරිතයට යන්න හේතුව හැදෙනවා, වචනයත් දුස්චරිතයට යන්න හේතුව හැදෙනවා. එතකොට මේ දුස්චරිතය නිසා තමයි ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය ඇති කල්ලි සිහියෙන් ඉන්නවා කියන කාරණාව ලබන්න පුළුවන් කමක් නැහැ. එතකොට එහෙනම් මේ දුස්චරිතය කියන එකත් මහණෙනි ඉබේ හටගන්නේ නැහැ. නිකන් හටගන්නේ නැහැ. ත්‍රිවිධ දුස්චරිතයට හේතුව මොකද්ද? පංච නීවරණ ධර්මය. කාම ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ, උද්ධච්ච කුච්චේ, විචිකිච්ඡාදී මේ පංච නීවරණයන් ඇති කල්ලි පංච නීවරණයන්ගෙන් යුක්ත කෙනා ත්‍රිවිධ දුස්චරිතයන්ගෙන් යුක්ත වෙනවා. ත්‍රිවිධ දුස්චරිතයන්ගෙන් යුක්ත කෙනා ඒකාන්තයෙන් ඉන්ද්‍රිය අසංවරයෙන් යුක්තයි කියන කාරණාව වෙනවා. එතකොට ඉන්ද්‍රිය අසංවරයෙන් යුක්ත කෙනාගේ නට සිහිය නැති වෙනවා, නුවණ නැති වෙනවා. ඉතින් අන්න ඒ සිහි නුවණ නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? එයාගේ සමාධිය නැති වෙනවා. ඒ නිසා ඔහුගේ සීලය නැති වෙනවා. ඉතින් මේ දේවල් එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් එහෙනම් සතිය දියුණු කරගත යුතුයි අපි. එතකොට ශ්‍රද්ධාව දියුණු කරගත යුතුයි. පළවෙනි කාරණාව තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ බෝධිය, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අදහන බව. මහණෙනි, මේ ධර්මයේ ඉතාමත් කලාතුරකින් ලැබෙන්නේ. ඒ නිසා අප්‍රමාදව කටයුතු කරන්න, පස්සේ පසුතැවිලි වෙන්න එපා. අජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ. අදම වීරිය කරන්න, හෙට මැරෙන්න පුළුවන් කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට අන්නේ බුදු වදන විශ්වාස කරන බව ශ්‍රද්ධාව. එතකොට බුදුරජාණන් වහන්සේ යමක් ප්‍රකාශ කරනං, දේශනා කරනනම් ඒක ඒ අයුරින්ම සිද්ධ වෙනවා, ඇත්තයි කියන කාරණාව විශ්වාසයෙන් අදහනවා. ඒක අපිට විශේෂයෙන් මේ නිවන් මඟ යන්න ගියාම බොහෝම වැදගත් දෙයක්. ඒට වගේම මේ අපි මේ කරන පින්කම්, දාන ආදී පින්කම් ගත්තාම මේවටත් මේ ශ්‍රද්ධාවමයි පෙරදරි වෙන්නේ. ඇයි ඒ ශ්‍රද්ධාව පෙරදරි වෙන්නේ? අපි මේ දාඩිය හෙලලා මහන්සි වෙලා රෑ දවල් දෙකේ වෙහෙසලා හරි හම්බ කරන ධනය දුකසේ උපයාගන්නේ. හැබැයි ඒ දුකසේ උපයාගත්තු ධනය අපි පුණ්‍ය විසේ යොදනවා. දැන් මේ වගේ පින්කමක් සංවිධානය කරොත් ඒ වෙනුවෙන් සෑහෙන මුදලක් අපි යොදනවා. හැබැයි යෙදුවට ඒකේ ප්‍රතිඵලය අපිට ඒ මොහොතේ පේන්නේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ශ්‍රද්ධාව ඇති කරගන්න. ශ්‍රද්ධාව නැති කෙනා ඒ මොහොතේම ප්‍රතිඵලය ඒවා කරා තමයි යන්නේ. වයන්නේ ඉතින් දේවාල ගානේ, කෝවිල් ගානේ, කට්ටණි මහත්තුරු ගානේ ගිහාම එයාලට එතන ඉඳන් 50,000 වියදම් කරා නම් පහුවදාට ඒක ප්‍රතිඵල තියෙනවා කියලා පිටිපස්සෙ යනවා. හැබැයි එහෙම ප්‍රතිඵල නැත්තේ නෑ, තියෙන්නත් පුළුවන්. හැබැයි ඔක්කොම తాවකාලිකයි. ටික දවසක් යනකොට අයෙත් තිබ්බා වගේ. අයෙත් ඒ වගේම 50,000 වියදම් කරා. ඒකේ බලය අය ටිකක් අඩු වෙනකොට අයෙක් කරන්න වෙනවා. ඒ නිසා ඒ වගේ කිසි කෙලවරක් නැහැ. ඉතින් අර ශනික ප්‍රතිඵල බලාපොරොත්තු වෙන අයට ඕක තමයි වෙන්නේ. නමුත් මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක් කුසල් සිතින්, නිර්ලෝභී සිතින් යම් කිසි කෙනෙක් ඒ වගේ පුණ්‍ය ක්‍රියාවක් කරොත් ඒ ඇතිවෙච්ච තමන්ගේ කුසල් සිත, කර්ම සිත, ඒ කර්මසිතට විපාකයක් ඒකාන්තයෙන් තියෙනවා. මොන විපාකයක්ද? ඉෂ්ට වූ, යහපත් වූ විපාකයක් තියෙනවා. ඒ විපාකයේ තමන් ප්‍රාර්ථනා කරන ආකාරයේ විපාකයක් ඒකාන්තයෙන් හොඳ කුසලයක් කරොත් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ විතරක් නෙවෙයි මහරහතන් වහන්සේලාද අපදාන පාලි ගත්තහම තමන් රහත් බව ලැබීම දක්වා ආ මග ආපහු සසර සමහරට කල්ප 30 40 කල්ප 100 90 පිටිපස්සට ගිහිල්ලා ආවර්ජනා කරලා බලලා අහවල් කාලේ අහවල් බුද්ධ ශාසනෙ මෙන්න මේ කුසලයේ කරාම ඒ කුසලයේ කරලා මෙබඳු ප්‍රාර්ථනාවක් කරා ඒ ප්‍රාර්ථනාවෙන් මම මේ දක්වා දුගතියකට නොඇටුණා සතර අපායක් දැක්කේ නෑ ඒ විතරක් නෙවෙයි ඉපදුනා නම් මනුස්ස ලෝකේ හෝ දිව්‍ය ලෝකේ පමණයි ඉපදුනේ මේ බුද්ධ ශාසනයේ මං ඉපදිලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පීඨ ලැබලා ත්‍රිවිද්‍යා ලැබලා බුද්ධ ශාසනයත් මට කරගන්න ලැබුණා කියලා බොහෝ රහතන් වහන්සේලාගේ අපදාන පාලවල තියෙනවා. ඉතින් ඒ උන්වහන්සේලා ප්‍රත්‍යක්ෂයෙන් දැකපුදී. ඒ නිසා අනේ ශ්‍රද්ධාව කියලා කියන්නේ අපි ඒක විශ්වාස කරගෙන කටයුතු කරන එක. ඒ නිසා අපි බීජයක් උනත් රෝපණය කරොත් ඒ ගහක් හැදුනට අපි ගහ බීජය කර්මය කියලා ගත්තොත් ගහ පැලවෙච්ච ගමන් අපිට ගෙඩි ලැබෙන්නේ නැහැ. ඒ ගහ සුදුසු පරිණතභාවයට යා යුතුයි. ඒ වගේ තමයි අපි කුමන හෝ කුසල කර්මයක් කරොත් ඒ කුසල කර්මයේ පරිපක්කභාවයට පැසීම් භාවයට ගිය කල්ලි තමයි ඒකේ විපාකය සකස් වෙන්නේ. ඒ නිසා අපි ශ්‍රද්ධාව කියන එක ඔය ආකාරයෙන් වැඩි යුතුයි. ඒ නිසා ඒවයි අපි මිනිස්සු වශයෙන් වඩන්න ඕනේ දේවල්. ඒ වගේම අපි වැඩි යුත්තේ සතිය, සිහිය වැඩි යුතුයි. ඇයි මේක අපි වඩන්න ඕනේ? මේක මිනිස්සයාට විතරයි හොඳට කරන්න පුළුවන්. තිරිසන් සතාට මේක කරන්න බෑ. ප්‍රේත ලෝකේ ඉන්න නිර්සතාට, භූතයාට, පෙරේතයාට මේක කරන්න බෑ. අහේතුක සත්වයාට මේක කරන්නත් බෑ. ඒ විතරක් නෙවෙයි, මිනිස් ලෝකේ ඉන්න ද්විහේතුක, අහේතුක මිනිස්යොන්ට කරන්නත් බෑ. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබපු උපතින්ම ගෙන ශ්‍රද්ධාවක් ඇති ජාති ප්‍රඥාවෙන් යුක්ත වූ කෙනාට තමයි මේක කරන්න. ජාති ප්‍රඥාව කියන එක අත්‍යවශ්‍ය කාරණාව. ජාති ප්‍රඥාව කියන්නේ උපතින්ම ගෙනෙන ලද ප්‍රඥාව. ඒක අපි කර්මයට අනුව ත්‍රි හේතුක ප්‍රතිසන්දිය කියලා කියන්නේ. ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබෙන්නේ කර්මයට අනුව අපිට ඒක ලැබෙන එක. ආන් එබඳු කෙනාටයි පුළුවන් වෙන්නේ මේ කරුණ වඩන්න. මේ කරුණ තමයි අපිට නිවන් දකින තාකල් අපිට මවෙක් පියෙක් දැන් කුඩා දරුවෙක් විසින් රකින අම්මා තාත්තා වගේ සසර ගමන අපිව රැකවල් කර කර අබුද්ධෝත්පාද කාලවලත් අසත්පුරුෂ ඇසුර තුලත් අපි ඒ වගේ හැම අවස්ථාවකම කොතෙන්ද ගියත් අපිව රැකගන්නේ ඔන්න ඔය ධර්ම තුලයි. හැබැයි අපි කොච්චර නිදහම් කරත් කොච්චර එකතු කරත් කොච්චර රැස් කරත් ඕක මේ ජීවිතේට විතරයි. පරලෝ අපිට ඔය එකක්වත් රකින්න බෑ. දරුවන්ටවත් දෙමාපියන්ටවත් එයාව පරලෝදී රකින්න බෑ. එහෙනම් මේ කාලේ අපි ඔය පංච ධර්මය වඩා ගත්තොත් මොකද්ද? ශ්‍රද්ධාව, සතිය, ඊට පස්සේ වීරිය. වීරිය කියන එක ඉබේ ඇති වෙන එකක් නෙවෙයි. වීරිය අපි හැමෝටම බින්දුවයි. ඒ නිසා වීරිය කියලා කියන්නේ අපි දත්මිටි කාගෙන S2 කඩල් කරගෙන ඉන්නවා කියන එක නෙවෙයි වීරිය කියන්නේ. බුදුරජාණන් වහන්සේ වීරිය කියන එක පෙන්නනවා. අනුප්පන්නානං අකුසලානං ධම්මාන අනුප්පාදාය. නූපන් අකුසල ධර්මියෝ නූපදීම පිණිස චන්දං ජනේති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදහති. එතකොට නූපන් අකුසලයක් මත උපදී කියන අදහසෙන් තමන් ඒක නූපදීම සඳහා කැමැත්ත ඇති කරගන්නවා. චන්දං ජනේති විරියං ආරභති, ඒ සඳහා උත්සාහයක් අවශ්‍යයි. දැන් අපිට ඇහැට හම්බෙන රූපයක් අරමයා, කනට ඇහෙන ශබ්දයක් අරමයා, ඕකේ හිත කෙලසා ගන්න නැතුව ඉන්නනම් අනිවාර්යෙන් ඔහුගේ මෙහෙ වෑයමක් අවශ්‍යයි, උත්සාහයක් අවශ්‍යමයි. ඒ ඉන්ද්‍රිය සංවරය සඳහා උත්සාහයක් අවශ්‍යයි. එතකොට ඒ උත්සාහය අත්හැරලා තිබුණොත් ස්වභාවයෙන්ම හිත යන්නේ අකුසලයට. එතකොට ගඟක අපි පහළට ගලා යන ගඟක උඩට ඔරුවකින් යන්න ඕන නම් ඒක යන්න ඕනේ ඍටි බලයෙන්, හබලේ බලයෙන්. හබලේ බලයෙන් නවත්තපු ගමන් ස්වභාවයෙන් පහළට යනවා වගේ මේ හිතේ ස්වභාවයක් ඒ වගේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ හීන වීරිය ඇති කෙනාට මේ ගමන යන්න බෑ. හීන වීරිය නිසා ලැබෙන්නේ මොනවද? හීන දේවල්. නේ හීන දේවල් තමයි හීන වීරියෙන් ලැබෙන්නේ. ඒ නිසා උසස් දෙයක් ලබන්න නම් මේ ශාසනයේ මේ සද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියන්නේ මේ තුන් ලෝකෙම වටිනාම ධර්ම වටිනාම වස්තුව තමයි ඒක. මාර්ගාංගයක්, බෝධිපාක්ෂික ධර්මයක්. අපිව සංසාරේ ගලවන, සසර මුදවන මේ වස්තුවක්, නිධානය. මේකට මිල කරන්න බෑ. එතකොට ඒ දේ එතකොට අපිට වටිනාකම් කියන්න බැරි එවනු දෙයක් නිකම්ම ලැබෙනවා නම්, කොහේ ඉන්නකොට ලැබෙනවා නම් අද කවුරුත් මේ දුගතියට යන්නේ නැහැ. අද කවුරුත් මේ අපායට යන්නේ නැහැ. කවුරුත් නිවන් දැකලා හැන. මෙච්චර මේ සත්‍යෝ මේ සසර මේ තිරිසං අපාය තුල ඔවගේ ඉන්නේ නැහැ. ඇයි එහෙනම් ඒක වීරිය කියන එක අපි දියුණු කරගත යුතුය. වර්ධනය කරගත යුතුය. උත්සාහයෙන් ඇති කරගත යුතුය. ඒ නිසා වීරිය කියන්නේ හැම වෙලාවෙම නූපන් අකුසලයේ නූපදීම සඳහා කැමැත්ත තියෙනවා. ඒක මම හැම වෙලාවෙම කිව්වේ සමහර අයට බෑ බෑ කියන්නේ කරදර ප්‍රශ්න කියලා කියන්නේ ඔක්කක්වත් නෙවෙයි අපිට ඔකට කැමැත්තක් නෑ. උවමනාවක් නෑ කියන කාරණයි ඒකේ පළවෙනි කාරණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දෙනවා චන්දඤ්ඤණේති කැමැත්ත නැති කෙනාට කවදාවත් ඒක කරන්න බෑ. ඒකට ආසාව තියෙනවා. ආසාව තියෙන නම් ඒකේ වැදගත්කම තියෙනවා. වැදගත්කම වටිනාකම පේනවා. එතකොටයි ආසාව ඇති වෙන්නේ. දැන් අපිට උදාහරණයක් වශයෙන් අපිට කිව්වොත් එහෙම මේ දේ මේ විදිහට කරොත් ලක්ෂයක් දෙනවා කියලා කිව්වොත් එතකොට ඒක සමහර විට තමන් මොනතරම් හොඳට කරනවා මොනතරම් සකසා කරනවා ඒක රෑ දවල් බලන්නේ නැතුව අවුස්ස බලන්නේ නැතුව කරනවා ඇයි මට අර ලක්ෂයක් ගන්න ඕනි කියන කැමැත්ත තියෙනවා. ඒ වගේ තමයි අපි හිතවල ස්වභාවය. අපි කැමැත්තක් ඇති කරගත්තොත් ලෝකයේ වටිනාම දේ මේකයි වීරිය කියන එක කියලා. එතකොට ඒකට කැමැත්ත තියෙන කෙනාට අමුතුවෙන් ඕනේ නෑ මේ උපදෙස් දෙන්න. අන්න ඒ නිසා වීරිය එකක්. අනිත් එක මොකද්ද? උපන්නානං අකුසලානං ධම්මාන පහාරාය. තමන් තුළ ඉපදිච්ච අකුසලයක් තියෙනවා. දැන් තමන්ගේ හිත ද්වේෂයටපත් වෙනවා. අකමැත්තක් ඇවිල්ලා. අරමුණක මුලා වෙලා. ලෝභය ඇවිල්ලා. එහෙම නැත්නම් කවුරු හරි කතා කරගෙන ඔන්න මාන්න එනවා. කවුරු හරි කියපු දෙයක් තමන්ට පිළිගන්න බෑ. එහෙම නැත්නම් කවුරු හරි තමන්ට වැරද්දක් කියන. වැරද්දක් කියනකොට ඔන්න මාන්නයක් එනවා. දැන් අර සතියෙන් ඉන්න කෙනා දන්නවා තමන්ගේ අකුසලයක් හටගෙන. එහෙම නැත්නම් නූපන් අකුසලයක් ඉපදුනා. අන්න දැකලා වහා මේක නැති කරගත යුතුයි කියලා කැමැත්ත ඇති කරනවා. උත්සාහ කරනවා. ඇතුළෙන් උත්සාහ කරනවා. විරියං ආරබති චිත්තං පග්ගන්හාති පදහති සිත දැඩි කරගන්නව නෑ මේක ඉතලින් එහාට යන්න දෙන්නේ නෑ. හිත දැඩි කරගෙන හිතට තරවටු කරලා තර්ජනය කරලා මේක මට නින්දාවක් වුණත් කමන්නේ මේ අකුසලයේ මං කරන්නේ කියන අදහස ඇති කරගන්න. එතකොට එක පැත්තක් ඔය වීරියේ එක පැත්තක් අකුසලයේ පැත්ත. අකුසලයේ පැත්තේ අපිට කොහොමද වීරිය කරන්න තියෙන්නේ? නෝපන් අකුසලය නෝපදීම සඳහා, උපන් අකුසලය දුරු කර ගැනීම සඳහා ඔන්න වීරිය. ඔක තමයි වීරිය කියන්නේ. වෙන මොකක් නේ වීරිය කියලා වෙන මොකවත් සංකල්ප ඇති කරගන්න. කුසල බැත්තේ ගත්තාම නෝපන් කුසලය අනුප්පන්නාන කුසලාන ධම්මාන උපාදාය. නෝපන් කුසලය උපදවා ගැනීම සඳහා චන්දං ජනේති වීරියන් ආරම්භ. එතකොට ඒ සඳහා වීරිය කැමැත්ත ඇති කරගන්න කියලා. ඊට පස්සේ උපන් උපන්නාන කුසලාන ධම්මාන බියෝ භාවය වේපුල්ලාය සංයෝත්. ඒ කියන්නේ උපන් කුසලය ආරක්ෂා කරගන්න, දියුණු කරගන්න, රැකගන්න උත්සාහය වීරිය කරන්න කියලා. ඔය හැම එකකම දැන් හිතන්ද අපින මේ බුද්ධ ශාසනයකුත් නැත්තම්. සී සද්ධර්මයක් අපිට නැත්තම්. සත්පුරුෂයෝත් නැත්තම්. වීරිය විතරක් තිබ්බට වැඩක් තියෙනවා. මේ බුදුහාමුදුරුවෝ පහළ වෙන්න පෙර, මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර ඒ කාලේ හිටපු අන්‍ය නිගණ්ඨ ආදී අය කරපු වීරිය දැක්කහම අපිට ඒවා හිතන්නවත් හිතන්නවත් බැයි කරපු ආහාර පාලනයේ ක්‍රීම් ඊට පස්සේ දුෂ්කරව හිටපු හැටි අසූචි වල මූත්‍රා කමින් රෑ දවල් දෙකේ මහා සීතලේ විදිමින් ගිනි අවුවේ ඉඳමින් ඊට පස්සේ ඒ වගේ මේ වගේ පුදුම වීරියක් කරේ. ඇයි අදහස තිබුණේ දුක් විඳවඳ හිටියොත් කර්ම ගෙවෙනවා. ඒ නිසා අපි කරපු සියලු කර්ම ගෙවන්න පුළුවන් අද දුක් විඳලා. ඒ නිසා වර්තමානයේ අකුසලයන් කර්ම නොකර කර්ම කරපු කර්ම දුක් විඳවිඳ අවසන් කිරීමෙන් මෙසේ දුක් ගෙවීමට යනවා කියලා ඔන්න දර්ශනයක් තිබුණා. ඉතින් බුදු දහමක් නැත්තම් නැති හැමෝම ඕක ඇත්ත කියලා පිළිගන්න. අලෝකෙන් ඒවන රවට්ටන්න පුළුවන් කෙනෙක් බැරිද? පුළුවන්. මෙන්න මෙහෙම දේශනා කරලා තියෙනවා, පුරාණ කර්ම ඔය කට්ටිය කරලා තියෙනවා, පෙර කර්ම කරපු අය. ඒ නිසා පෙර කර්ම ගෙවෙන්න නම් අද දුක් විඳින්න ඕනේ. ඒ නිසා කෑම කන්න එපා තුන් වේලා. එක වේලක් කෑම කන්න. ඇඳේ නිදා ගන්න එපා. ඇඳේ නිදා ගන්න නැතුව පැදුරු කඩු මල්ලක නිදා ගන්න. ගේ ඇතුළටම වෙලා ඉන්න නැතුව පුළුවන් තරමට එළි මහනේ සීතලේ මදුරු කකා ටිකක් ඔහොම වීරිය කරන්න. එතකොට ශරීරයට දුක් දෙන්න ඔය කරපු කර්ම ගෙවිලා යනවා කිව්ව පිළිගන්නේ නැද්ද? පිළිගන්නවා. ඇයි ඒ පිළිගන්නේ? අපි තුල ඇතුළත හරි දේ නැති නිසා. දහමක් නැති වුණොත් ඒක පිළිගන්නවා. ඒ නිසා තමයි මොනවත් නැති කෙනාගේ මනසට ඕන දෙයක් දාන්න. ඒකනේ අද මේ බුද්ධ ශාසනයේ බුද්ධෝපපාද කාලෙකත් මොනතරම් මිත්‍යා දෘෂ්ටි වලට පත් වෙලා. මාර්ගය ඵලය කියන්නේ මොකද්ද කියලා නොදන්න කෙනාට ඒකනේ අද මාර්ග ඵල දීලා තියෙන්නේ නේද? ගියපු ගමම සෝවාන්, සකදාගාමි, ධ්‍යාන ආදී මාර්ග ඵල දෙනවා. එහෙම දෙන්න පුළුවන් කාටද? මාර්ග ඵලයක් පිළිබඳව දන්නේ නැති කෙනාට. මාර්ගය ඵලය කියන්නේ මොකද්ද? ඒ මාර්ගඵලයේ පිළිබඳ ඇති වුණා මේ හිතේ ස්වභාවය මොකද්ද කියලා දන්න කෙනාට සාධික දෙන්න බෑ. එයාට දෙන්න බෑ එහෙම. ඉතින් අන්න ඒ වගේ මේ බුද්ධ ශාසනයක් නැති කාලේ බුද්ධ ශාසනයක් නැති කෙනාට ඒ හිතට ඕන දෙයක් ඕනම අකුසලයක් පොවන්න පුළුවන්, ඕනම දෘෂ්ටියක් දාන්න පුළුවන්. ඒ නිසා තමයි අද අපි මේ බුද්ධ ශාසනයේ සම්මා දිට්ඨිය කියන එක ඇති කරගත යුත්තේ. අන්නේ සම්මාදිට්ඨිය තියෙන කෙනයි මේ වීරිය කරන්නේ. එතකොට මේ වීරිය කියලා සම්මාදිට්ඨිය නැති වුණොත් මොකද කරන්න යාට? අකුසලයක් වෙනකොට ඒක නොකර ඉන්න හදනවා. කුසලයක් වෙනකොට ඒක සමාධිය දත්මිටි කාගෙන අනෙක් කෙනාගේ මෙයා මං කරන්න කිව්ව කුසලයේත් නැති කරා කියලා සමායට අනිත් කෙනාට බැන බැන සමායට අර කුසලය ආරක්ෂා කරගන්න හදනවා. මේ මෙයාලත් එක මේ දේවල් කරන්න බෑ, පිනක් කරන්න ගියාමත් මහා මේ හතුරෝ කියලා හරි මොනවා හරි කර. ඇයි ඒ දර්ශනයක් නැති නිසා? ඒතකොට ආන්න ඒ නිසා මේ දහමක් තියෙන කෙනාට තමයි මේ ඉන්ද්‍රියන් පහේ උපරිම ප්‍රයෝජනය ගන්න. ඇයි මේ ධර්මයන් ගත්තහම සද්ධාව, සතිය හැරුණහම වීරිය, සමාධිය කියන දේවල් කුසලයේත් දෙනවා, කුසලයේත් දෙනවා. ඒතකොට වීරිය කියන එක ඒක හැම සිතකම, ඒ කියන්නේ කුසල් සිතෙත් දෙන අකුසල් සිතෙත් දෙන ධර්මයක්. එනිසා කෙනෙකුට අද සම්මා දිට්ඨිය නැති වුණොත් ඒ වීරිය දියුණු වෙන්නේ අකුසල් සිතේ. එතකොට ඒ නිසා තමයි අර අපි සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනාටයි මේක වටින්නේ කියලා කියනවා. ඉතින් අන්න ඒ නිසා එතකොට අපි මනුෂ්‍යෝ වෙලා දියුණු කරගත යුත්තේ සම්පත් නෙවෙයි. එහෙනම් අපි දියුණු කරගත යුත්තේ වීරිය. එතකොට වීරිය කියනකොට ඔන්න ඔය කාරණා හතර, කුසල පැත්තේ දෙකයි අකුසල පැත්තේ දෙකයි. ඕක මගේ උත්සාහය තුල කෙරෙනවද කියලා බලන්න, එහෙනම් එයා වීරිය කරනවා. එහෙම නැතුව ඔය දේ කෙරෙන්නේ නැතුව අපි මොනවා හරි උත්සාහවත් වුණා කියලා ඒක වැඩක් නෑ. අපි වාඩි වෙලා ඇස් දෙක පියාගෙන මේ වේදනා දරාගෙන කැක්කුම් දරාගෙන හොඳ කෙලින් කරගෙන හිටියා කියලා හරියන්නේ නැහැ. ඒ ඉඳීම තුළ යමක් විය යුතුයි. මොකද්ද විය යුත්තේ? අන්න අර සතර කාරණා විය යුතුයි. ඔය කාරණා වෙන විදිහට යමෙක් මනස පවත්වනවා නම් ඔහු ඒක වීරිය කියලා දන්නේ නැති වුණත් ඔහු කරන්නේ වීරියක්. අන්න ඒ නිසා ඒ වීරිය අපි දියුණු කරගත යුතුයි, වැඩි යුතුයි. එතකොට ඒක වඩා ගන්න පුළුවන් නියම උපදෙස් දෙන්නේ මේ බුද්ධ ශාසනයක විතරයි. ඊට පස්සේ සද්ධාව, සතිය, වීරිය, සමාධිය. ඊළඟ අපි තුල නැති මේක තමයි ඔක්ක නේද? සමාධිය. එතකොට සිහි මුලා බව කියන එක ඇති වෙච්ච ගමන් සමාධිය කියන එක අතුරුදහන් වෙලා යනවා. එතකොට ඒකටත් හේතු අර වගේ ඉන්ද්‍රිය අසංවරය නම් ත්‍රිවිධ දුස්චරිතෙන් යුක්තයි නම් ඔහුගේ සමාධියක් පිළිබඳව උණුසුමක්වත් නැහැ. ඉතින් ඒ නිසා අපි රෑ දවල් දෙකේ ඉන්ද්‍රිය අසංවරයෙන් ඉඳලා ඊට පස්සේ පයක් විතර භාවනා කරන්න දැඟලුවට ඒක වෙන්නේ නැහැ. ඒක හරියට කුළු හරකෙක් ගෙනල්ලා මේ හාණ්ඩ හදනවා වගේ වැඩක්, ඌ දමණය කරන්නේ නැතුව. ඒ වගේ වැඩක්. ඉතින් ඒ නිසා ඒ කුළු හරකට ඔහෙ කුළු වෙලා ඉඳ දීලා අපිට අවශ්‍ය වෙලාවට ඇවිල්ලා මේක හාපන් කිව්වට ඒ සතාවෙන් ඒ ප්‍රයෝජනේ ගන්න බෑ. එහෙනම් ඒ සතාවෙන් ඒක ගන්න නම් ඔහු ඒ විදිහට හදලා ඉන්න ඕනේ. අන්න ඒ වගේ තමයි මේ සමාධිය කියන එක අත්‍යවශ්‍ය එකක්. ඒ නිසා හිතේ සමාධි ගුණේ නැත්තම් ඒ හිත කිසිම වැඩක් නැහැ. පුද්ගලයෙක් වශයෙන් චරිතයක් වශයෙන් ගත්තොත් සමහර විට ඒ පුද්ගලයාට පුළුවන්කම ඇති මුළු රටකට කණ්ඩ දෙන්න, මුළු රටකට බෙහෙත් හේත් දෙන්න, මුළු රටකට සේවය කරන්න පාලනය කරන්න පුළුවන් ධනයක් ඇති. හැබැයි ඔහුට විනාඩි 5ක් හිත එක තැනක තියාගන්න බැරි නම් ඔහු මෙරිලා යන්නේ අපායට. ඒ ධනියවත් බලයවත් කුලයවත් කිසිම වැඩකට නැහැ. ඒ නිසා මතක තියාගන්න, අපි විනාඩි 10ක් 15ක් භාවනා කරන්න ගියපු කෙනාට විනාඩි 10 15 මේ හිත තමන් කැමති අරමුණේ තියාගන්න බැරි නම් ඔබම සංවේගයට ඇති වෙන්න. මිනිස්සෙක් වෙලා ලැබුණු මේ මිනිස් ජීවිතේ මොකටද? බුද්ධෝත්පාද කාලයක් ලැබුණු මේ ජීවිතේ මොකටද? මේ ජීවිතේ ධන දාන මේවා තිබ්බා කියලා මොකටද? මගේ හිත එක තැනක තියාගන්න බැරි නම්, මගේ හිතට හැම වෙලාවෙම සහනයක් නැත්තම් මොකටද මේ මිනිස් ජීවිතේ කියලා ඔබම ඒ ගැන නිග්‍රහ කරගත යුතුයි. ඒ නිසා මේ සමාධිය කියන එක අද නැති වෙන්න පුළුවන් අපිට. ඒ සමාධිය වඩන්න ඕනේ තියෙනවා. ඒ නිසා සමාධිය දියුණු කරන්නේ නැති කෙනෙක්. ඒ නිසා අපි සමාධිය වඩන්න කියලා ගියන් පස්සේ අපි කියමුකෝ ඔබ යනවා මෛත්‍රී භාවනාව කරන්න වාඩි වෙනවා පැය භාගයක්. දැන් මේ හිත සමාධි වෙන්නේ නැහැ, මේක මට බෑග් කරන්න කියලා අත්හැරියොත් හරියනවද? හරියන්නේ නැහැ. ඇයි? බැරි හින්දා තමයි කරන්නේ. ඒ නිසා බැරි බව අපි දැනගෙන කරොත් එයා ඒක අප්‍රිය කරන්නේ නැහැ. ඒක එයා එපා කියලා හිතන්නේ නැහැ. එයා එතන කරන්නේ පුහුණුවක්. අන්න එතකොට එහෙනම් ඒ පුහුණුව කියන එක ඇති කරගන්න නම් ඔහු ඒකේ නිරත වෙන්න ඕනේ, දඟලන්න. එතකොට එහෙනම් එකඟ වූ සිතක් ඇති කෙනාට තමයි දානයක් දෙන්න පුළුවන් වෙන්නේ, සීලයක් රකින්න පුළුවන් වෙන්නේ, දහමක් අහන්න පුළුවන් වෙන්නේ, දහමක් නුවණින් මෙනෙහි කරන්න පුළුවන් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, තමන් තුළ උපන් කුසලයේ අකුසලයේ හඳුනා ගන්න පුළුවන් වෙන්නේ එකඟ සිත ඇති කෙනාට, සමාධිය ඇති කෙනාට. එහෙනම් ඕක අපි වැඩි යුතුයි, දියුණු කර යුතුයි. එහෙනම් මං ඒක දියුණු කරනවද, නොදියුණු වෙන විදිහට ඉන්නවද කියලා බලන්න ඕනේ. ඉතින් අන්න එතකොට අපිට තේරෙනවා අපි හැම වෙලාවෙම ඉන්ද්‍රිය සංවරයෙන් නම් ඉන්නේ, අපි හැම වෙලාවෙම සතියෙන් නැත්තම් සිහියෙන් නෙවෙයි නම් කටයුතු කරන්නේ, ගොවිතැන් කරන්නේ, රස්සා කරන්නේ, කෑම කන්නේ, ඒ වගේම අපි පෞල් ජීවිතයක් ගත කරන්නේ සිහියෙන් නෙවෙයි නම්. මතක තියාගන්න, එතකොට වෙන්නේ සමාධියක් නැහැ, මොකවත් නැහැ. අන්න ඒ නිසා මේ අපි තුළ වැඩි යුතු දේ නෙවෙයි වැඩේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක දාර ඔය සබ්බාසව සූත්‍රයේ දේශනා කරන්නේ අසුතවත් පුතග්ජනයා අයෝනිසෝ මනසිකාරණ යුක්ත කෙනා මෙනෙහි කළ යුතු දේ දන්නෙත් නැහැලු, මෙනෙහි නොකළ යුතු දේ දන්නෙත් නැහැ. යමක් කරනකොට රාග දේශ මොහ වැඩෙනවා නම් ඒ විදිහටම හිතනවා. යමක් කරනකොට ආශ්‍රව ගෙවෙනවා නම් ඒ විදිහට කවදාවත් හිතන්නේ නැහැලු අසුතවත් කෙනා, ධර්මය අහලා නැති කෙනා. ඉතින් ආන්නේ නිසා තමයි අපි ඒවා මේ බණ පද ඔයත් අහලා නැති ඒවා නෙවෙයි. මේ සීල සමාධි ප්‍රඥා, මේ සද්ධාව සීලය, සද්ධාව සතිය වීරිය සමාධිය ඕවා කීපාරක් අහලා ඇද්ද? ඕවා කීපාරක් අපි මේ ශ්‍රවණය කරගෙන ඇද්ද? නමුත් ඒ දේවල් අපි ගාව නැහැ. කියන්නේ අපි දහම් සරණ අපිට නැහැ. අපිට බුදුන් සරණ අපිට නැහැ කියන එක. අන්න ඒ නිසා අපි දඟලන්න ඕනේ, උත්සාහවත් වෙන්න ඕනේ. ඒ නිසා සමාධිය දැන් අපිත් ඒවයි. දැන් අපි පැවිදි වුණා කියලා සිවුරු දරාගත්තා කියලා මේ ගිහි කටයුතු කරේ නැහැ කියලා අපිත් වාඩි වුණාම එකපාරම හිත එකඟ වෙන්නේ නැහැ. හිත දුවනවා. හැබැයි දියුවට ඒක අතහරින්නේ නැතුව නැවත නැවත මේ හිතත් එක්ක දඟලා ඒක ඇයි දුවන්නේ කියලා බලලා දුවන හේතුව බලනවා, නිධානය බලනවා. ඔන්න අපිට බලනකොට අපිට තේරෙනවා මොකක් හරි අපේ තියෙන අපේක්ෂාවක්. මේ දේ කරගන්න තියෙනවා, මේ දේ මේවා කරන්න තියෙනවා, මේ දේ ඕනේ කියන ඔන්න අපේක්ෂාව බලාපොරොත්තුව තියෙනවා. ඕකත් එක්ක තමයි අපේ හිත එහාට මෙහාට දුවන්නේ. එහෙම නැත්නම් අපේ හිතේ දැඩිව උපාදාන වෙච්ච එක. ඉතින් අන්න ඒ නිසා ඒ අපි හිත සමාධිමත් කරනකොට දැන් අන්නේ සාසනවල දැන් යම් කිසි කෙනෙක් ඒ වගේ රැකගන්න දැන් ඔය සමන මණ්ඩික සූත්‍රයේ පාරාසාරිය බ්‍රාහ්මණයාගේ උත්තරමානවක තුමාගේ යම් පස්සේ ඔය මේ සමන මණ්ඩික පුත්ත කියන අන්‍ය පරිබ්‍රාජකෙක් ගාවට එයා දුන්න උපදේශ මොකද්ද? ඇහෙන් රූප නොදක ඉන්නවා නම් හොඳයි. කනෙන් ශබ්ද අහන්න නැතුව ඉන්නවා නම් හොඳයි. අන්න එතකොට මේ රූප දැක්කොත් තමයි ප්‍රශ්නේ. ශබ්ද ඇහුවොත් තමයි ප්‍රශ්නේ කියලා මේක මගේ ඉන්ද්‍රිය භාවනාව කියලා පෙන්නනවා. කවුද කියුවේ? ඔය අන්නේ තීර්ථක සාසනවල හැටි. ඉතින් ඒවා රූප නොදක ඉන්න උත්සාහවත් වෙනවා ඉන්නවා. ශබ්ද අහන්න නැති අශබ්ද අහන්න නැතුව ඉන්න අය උත්සාහවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ගාවට මේ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකෙක් තමයි හිටින්න ගියේ. ආපහු බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා මේ කතාව කිව්වහම බුදුරජාණන් වහන්සේ මොකද දීපු උත්තරේ? මහණෙනි, ඉතින් ඔය සමන මණ්ඩිකා පුත්ත කියන ආකාරයට ඇහෙන් රූප දකින්න නැතුව කනෙන් ශබ්ද අහන්න නැතුව ඉන්නවනම් ජාති අන්ධයත් ජාති බීරත් පිරිපුන් කුසල් ඇති කෙනෙක්, උතුම් කුසල් ඇති කෙනෙක් කියලා කියන්න වෙනවා. ඇයි යාට රූප පේන්නෙම නැහැ. ඒ නිසා අන්න ඒ වගේ මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ එහෙම එකක් නෙවෙයි. ඉතින් ආන් ඒ නිසා මේ භාවනාව තුළින් අපි භාවනාවකට වාඩි වෙලා මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව හෝ කුමන හෝ භාවනාවක් කරනකොට අපි තේරුම් ගන්න ඕනේ ඇයි භාවනා කරන්න බැරි. එතකොට අපිට තේරෙනවා එක්කෝ හිත එක එක අරමුණු වල දුවන. එහෙම නැත්නම් හිත කම්මැලි වෙනවා කියලා මොනවා හරි දෙයක් අපිට තේරෙනවා හිතේ ඇයි භාවනා වෙන්නේ නැත්තේ කියලා. අන්නේ වෙන්නේ නැති කාරණාව මොකද්ද කියලා ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ. හොයාගෙන ඒක මොකක්ද අරමුණ? ඇයි ඒ අරමුණට අපි දුවන්නේ නැවත නැවත කියලා බලන්න ඕන. අන්න බලනකොට අපිට තේරෙනවා ඒකේ තණ්හා කැමැත්තක් හෝ අකමැත්තක් තියෙනවා. එහෙම නැත්නම් ඒකේ මුලාවක් හෝ තියෙනවා කියලා අපිට මේ කාරණාව තේරෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ අපි දියුණු කරගත යුතු වැඩිය යුතු ධර්මයෝ තමයි සමාධිය වැඩි යුතුයි. එනිසා හිත එකඟ කරගන්නා වැඩපිළිවෙලේ අපි නිරත වෙමු. එනිසා සමාධියට අනුග්‍රහ පිණිස පවතිනවා කාරණා හතක්. මොනවද? සම්මා දිට්ඨිය, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සතිය. ඔය හත මේ සම්මා දිට්ඨිය අනුග්‍රහ පිණිස පවතිනවා. එනිසා සමාධිය වඩන්න බෑ ඔය කියන සම්මා වාචා ආදී සීලය නැත්තම්. ඊට පස්සේ වීරිය නැතුව සමාධිය වඩන්න පුළුවන්ද? බෑ. ඒ වීරිය නැති කෙනා තමයි චුට්ටක් කරනකොට හිත දුවනවා මේක නම් බෑ කියලා නැගිටලා යන්නේ. ඇයි? වීරිය නැහැ. වීරිය අනුග්‍රහය සමාධියට නැති වුණොත් කවදාවත් එයාට සමාධියක් වඩන්න බෑ. ඊළඟට සතිය. සිහිය කියන එක නැත්තම් අරමුණෙන් අරමුණු දුවනවා. ඒතකොට සමාධිය කියන්නේ මොකක්ද? එක් අරමුණක් තුල වැඩි වේලාවක් තබා ගැනීම. ඒක අරමුණක් කියන්නේ මොකද්ද කියලා අපි තේරුම් ගන්න. කුසල චිත්ත ඒකාග්‍රතාව. කුසල් සිතක් තුල. කුසල සිතක් තුල වැඩි වේලාවක් පවත්වන්න පුළුවන් නම් ඒකට කියන්නේ සමාධිය කියලා. එතකොට ඒක පවත්වන්න පුළුවන් ද සිහිය නැතුව? බෑ. එහෙනම් සමාධියට සතිය අනුග්‍රහය අනිවාර්යෙන් අවශ්‍යයි. එහෙනම් මම මේ මෛත්‍රී භාවනාව කළ යුත්තේ සිහියෙන්. කියලා ඔන්න යාට වැටෙනවා. ඒකයි මේ නුවණ තියෙන කෙනා වේගෙන් යනවා. නුවණ නැති කෙනා හැමදාම මොකද වෙන්නේ? මොකද වෙන්නේ? හරියට අර මේ උපමාවක් පෙන්වන්නේ මොකද්ද? මේ හැන්ද කොච්චර ව්‍යංජන කල් ගෑවත් ව්‍යංජන රසය දන්නේ නැහැ. නේ? බයි දිව තමයි මේ ව්‍යංජන රසයේ ස්වල්පදී රසයේ බව දිව දන්නේ. හැබැයි හැන්ද උදේ දවල් රෑ වෑංජන කාලයක් ඒක දකින්නේ. අන්න ඒ වගේ තමයි නුවණ නැති කෙනා රෑ දවල් දෙකේ සිල් රැක්කත් සමාධිය වැළුවත් එයාගේ ඒව වැඩෙන්නේ නැහැ. ඇයි එයා ඒ වැඩෙන විදියට නෙමෙයි කටයුතු කරන්නේ. ඒ නිසා ප්‍රඥාවන්තයාම මේ ශාසනේ ඉක්මනට යනවා. දැන් බලන්නකො බෝසත් චරිතය දිහා බලන්න. දැන් බුදුරජාණන් වහන්සේලාගේ පාරමී කාලයේ ගත්තම වැඩිම 16 අසංකේය. ඊට පස්සේ 8 අසංකේය. ඊට පස්සේ සාරාසංකේය. දැන් 16 අසංකේය සාරාසංකේය දක්වා අඩුුනේ මොකක් නිසාද? ප්‍රඥා නිසා. ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේලා සාරාසංකේය කල්පලක්ෂයයි පෙරුම්පා. සද්ධාධික බුදුරජාණන් වහන්සේලා 16 අසංකේය පෙරුම්පා. එහෙනම් බලන්න මේ ප්‍රඥාව කියන එක මොන තරම් වටිනද? ඒ ප්‍රඥාව වඩන්න පුළුවන් එක. අද අපිට ප්‍රඥාව නැති වෙන්න පුළුවන්. හැබැයි ඇති ටිකක් ප්‍රඥාව නැතුව නෙවෙයි තියනවා. උපදිග්ම ප්‍රඥාව තියනවා. නමුත් ඒක නියම මේ ආර්ය ප්‍රඥාව බවට පරිවර්තනය කරනවා. ඒක වැඩි යුතු ධර්මයක්. ඒ ප්‍රඥාව වඩන්න නම් අපි මොකක් කර යුතුද? ඒ ප්‍රඥාව කියන එක අපි අහගන්න ඕනේ. සත්පුරුෂයන්ගෙන් අහගෙන ඒක දරාගෙන ඒට අනුව මනස පවත්වා මනස පවත්ත මේක තේරෙන්නේ නැහැ මේක මට මෙන්න මෙහෙම තේරුණා මේ හරිද ඔන්න අහනවා කියලා. මහන්නේ මේ ශාසනේ සම්මාදිට්ඨිය සාකච්ඡානුග්‍රහිත වේ. සුතානුග්‍රහිත වේ. ඊට පස්සේ සීලානුග්‍රහිත වේ. සමතානුග්‍රහිත වේ. විපස්සනානුග්‍රහිත වේ කියලා. එතකොට ඔන්න ඔය අනුග්‍රහ පංච අනුග්‍රහික සූත්‍රය පෙන්වන්නේ. එතකොට යම් සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ සම්මාදිට්ඨිය තියුණු වෙන්න නම් ඔහු නිතර සාකච්ඡා කරනවා. සාකච්ඡා කරන අන්නාර සම්මාදිට්ඨිය වැඩෙනවා. ඒ තමන්ගේ සම්මාදිට්ඨිය දියුණු වෙනවා. සුතානුග්‍රහිත. ඒ අහනවා නැවත නැවත අපි භාවනාවට අදාළ දේශනා පොතපත මේවා අහනවා දේශනා. අන්න එතකොට සුතයෙන් සම්මාදිට්ඨිය අනුග්‍රහය ලැබෙනවා. ඊට පස්සේ සමතානුග්‍රහිත. හිත සමාධිමත් කර කර අරක දිහා බලනවා නුවණින් දැන් තමන්ට වැටහිච්චි දේ. දැන් අපි උදාහරණයක් වශයෙන් කියමුකෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා දේශනා කරන මහණෙනි අනාගතේ නිරුද්ධ වෙලා අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදිලා නැහැ වර්තමානයේද මේ හටගන්න එක මෙතනම නිරුද්ධ වෙනවා කියලා ඔන්න අපිට සම්මාදිට්ඨියෙන් දහමක් පෙන්නනවා. දැන් අපිට මේක තේරෙන්නේ නැහැ. මොකද්ද දැන් අතීතේ නිරුද්ධ වෙලා කිව්වට දැන් ඔය අපිට සිහි කරන්න පුළුවන්නේ. දැන් අතීතේ නිරුද්ධ වෙලා නම් ගියපුවාම ආයතේ පේන්නේ කියලා ඒ වගේ අපිට අර මෝඩකම තියෙනවා. දැන් කරපු ගියපු දේවල් අපිට සිහි වෙනවා. දැන් සිහි වෙනකොට අතීතේ නිරුද්ධ වෙලා නම් මම සිහි වෙන්නේ කියලා ඔන්න අපිට අදහසක් එනවා. ඊට පස්සේ තව පැත්තෙන් අදහසක් එනවා. එහෙනම් අතීත නිරුද්ධ වෙලා නම් අපිට ජීවත් වෙන්න බෑ. ඒතර කොහොමද අපි එදිනෙදා ජීවත් වෙන්නේ? අම්මා තාත්තා මතක නැති වෙයි. දරුවෝ මතක නැති වෙයි. ගෙවල් දොරවල් මතක නැති වෙයි. අතීතේ නිරුද්ධ වෙලා නම් කියලා ඔන්නෝම අදහසක් එනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ දේශනා කරේ කියලා ආන්න විමසනවා. ඒක තමයි මෙයා මේ නුවණින් විමසනවා කියලා කියන්නේ. ඒක සාකච්ඡා කරනවා. අන්න එතකොට අපිට දහමින් ලැබෙනවා අතීතේ දැන් අපිට මේ ශබ්ද ටිකක් ඇහුණා. දැන් අපිට යමක් පේනවා නම් මේක පේනුනේ කුමකින්ද? මේ හේතු ධර්ම ටික සකස් වීම නිසා. ඒ කියන්නේ මේ ශබ්දයේ කියන එක ඇහින්නේ නැහැ කවදාවත් මේ වස්තු දෙකක් නොගැටුණා. ඒ වස්තු ගැටීම ධාතුන්ගේ ගැටීම වෙන්වීම ස්පර්ශ වීම කියන මේ කාරණා නිසා ශබ්දයේ කියන එක උපදිනවා.
එතකොට ඒ ප්‍රත්‍ය නිසානම් පෙර නොතිබීම නම් ඒ ශබ්දේ හටගත්තේ ඒ ශබ්දේ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා. ඒක ධර්මතාවයක්. ඒක ධර්මතාවය. එතකොට ඒ වගේ තමයි අපිට මේ අහන දේවල්, කතා කරනවා කියලා ඇහෙන දේවල්, පේන දේවල් ඔය ශබ්ද නීතිය තමයි හැම එකටම තියෙන්නේ. ශබ්ද නීතිය අපි හොයාගත්තු බොහොම ලේසි මේ අතීත අනාගත මේ තුන් කාලය අපිට වෙන් කරගන්න බොහොම ලේසි කාරණාවක් තමයි ශබ්දය කියන්නේ. ඒක හොඳට පැහැදිලිව පේනවා මේ ශබ්දය කවදාවත් මේ උපකරණ වලට අයිති නෑ කියලා. ඇහෙන ශබ්දය. ඒ ශබ්දය ඒ උපකරණ නිසා ඒ අවස්ථාවට උපදින එකක්. එතකොට ඒ අවස්ථාවට උපදින එක අපිට පැහැදිලිව පේනවා ඒක දැන් නැති වෙනවා. එහෙනම් ඒ හටගත්ත ශබ්දය ආපහු උපකරණ ඇතුළට ගියාද? ඒ ශබ්දය අහසට ගියාද? ඒ ශබ්දය අපිට ගන්න පුළුවන් තැනක කොහේ හරි තැම්පත් වුණා කියන කාරණාව නුවණින් හොයලා බලන කෙනෙකුට අපි කියනවා ඒ ශබ්දයට කියන්න වෙන්නේ නිරුද්ධ වුණා කියලා තමයි කියන්න වෙන්නේ. ඔය බුදුරජාණන් වහන්සේ ඔය වගේ දේශනාවක් වච්චගොත්ත මං හිතන්නේ සූත්‍රයේ දේශනා කරන්නේ මේ වගේ බුදුරජාණන් වහන්සේ ඔය විදිහට දේශනා කරන මහණෙනි අතීතේ නිරුද්ධ වෙලා කියලා දැනගත්තොත් අනාගතේ ඉපදිලා නැහැ කියලා ඔහුට සාත්තුණු වර්තමානයේ මේ හටගන්නේක නිරුද්ධ වෙනවා කියන තැන ඔහු හිටියොත් දුකේ කෙලවර වීම මේකයි කියනවා. දුකේ නිවීම මේකයි කියනවා. එතකොට වච්චගොත්ත අහනවා ස්වාමීනි එබඳු කෙනා ඔය දුක් කෙලවර කද්දකේ තර කොහෙද උපදින්නේ කියලා. එතකොට මොකද්ද දෙන උපදේ? උපදින්නේ යන්න නොයදේ. එහෙනම් ස්වාමීනි උපදින්නේ නැද්ද ඒ පුද්ගලයා? උපදින්නේ නෑ යන්නද නොයදේ. එහෙනම් උපදින්නත් පුළුවන් නම් නැති වෙන්නත් පුළුවන්ද කියලා. ඒකද නොයේදී කියනවා. අනේ ස්වාමීන් වහන්සේගේ බණ අහලා මුලින්ම සද්ධාවත් තිබුණා දැන් ඒකත් නැති වුණා කියලා කිව්වා. ඇයි මේ ලෝකයා දන්න විදිය? මුලින්ම ඔබ වහන්සේ කෙරේ සද්ධාවෙන් ආවේ දැන් කියනවා දැන් එයා උපදින්නේ නැලු කියලා. දැන් මම කියලා අල්ලගෙන ඉන්න කෙනාට කියුවාම ඕක තමයි. දැන් ඒකනේ අපි කිව්වේ බණ දහම් නොදන්න කෙනාට බණ කියන්න ගියොත් වෙන්නේ මොකද? කියන කෙනාට පිස්සු කියලා තමයි හිතන්නේ. ඉතින් ඒතකොට එයාට පිස්සු කියලා හිතනවා, එයාට මොකක් හරි මානසික ලෙඩක් කියලා හිතනවා. ඒක සාධාරණයි. මොකද මේ මෝඩකමක් තුල ඉන්න කෙනාට එයා හැමදාම බලන්නේ ඒක ඇතුලේ. ඒ නිසා තමයි වච්චගොත්ත පිරිවැයත් ඇහුවේ ඔය කෙනා කොහෙද උපදින්නේ? එයාලා හිතන්නේ මෙහෙම කෙනා ස්ථිර වූ තැනක් තියෙනවා බ්‍රහ්ම ලෝකයක් කියලා කොහේ හරි ඒකේ සදාකාලිකව ගිහින් ඉන්නවා. කොහොම අදහස් නිතිය. අන්න ඒක කියවන එයාට තවත් හොඳට සද්ධා ඇති වෙනවා. හැබැයි උපදිනවා කියන එක අහන්නවත් එපා. ඕක වැරදි කියපු ගමන් අරගේ සද්ධාව බිඳුවටම බැස්සා. ඒ නිසා තමයි කිව්වේ මුලින් සද්ධාවක් තිබුණා නම් ඒකත් අතුරු දාන්න ඕන. ඒ වුණාට මට මේක තේරෙන්නේ නැහැ ස්වාමීනි කියලා දෙන්න. ඊට පස්සේ මොකද්ද උත්තරේ? බලන්න ලස්සන උපමාවක් කියනවා. ඔබ හිතන්න ඔබ ඉදිරියේ ගින්නක් ඇවිලෙනවා කියලා. ඔබ ඉදිරියේ ගින්නක් ඇවිලෙනකොට කෙනෙක් ඇහුවොත් ඔය ගින්න මොකක් නිසාද ඇවිලෙන්නේ කියලා ඇහුවොත් මොකද්ද ඔබ දුන උත්තරේ කියලා. එතකොට වච්චගොත්ත කියනවා ස්වාමීනි මගෙන් කෙනෙක් මං ඉදිරියේ මේ පේන්න ගින්නක් ඇවිලෙනවා. ඒ ගින්න මොකක් නිසාද ඇවිලෙන්නේ කියලා ඇහුවා ස්වාමීනි මම කියනවා මේ තනකොළ දී දර ලී කෑලි තුන කාස්ක නිසා ගින්න ඇවිලෙනවා කියලා කියනවා. ආ හොඳයි වච්චගොත්ත. ඔබ ඉදිරියේ ඔය ගින්න නියුණොත් ඔබ මොකද්ද කියන්නේ කියලා. එතකොට කියනවා ස්වාමීනි තුන කාස්ට නිසා යම් ගින්නක් ඇවිලුණා නම් ඒ ගින්න ඒ වනත නිසා නිමුණා කියලා. එතකොට කෙනෙක් ඇහුවොත් ඔය නිමුණු ගින්න උතුරු දිශාවට ගියා දකුණු දිශාවට ගියාද කියලා ඇහුවොත් ඔබ මොකද කියන්නේ? අනේ ස්වාමීනි එහෙම අහන්න සුදුසු නෑ. අන්න එයාම උත්තර දුන්නා. එයාම උත්තර දුන්නා එහෙම අහන්න සුදුසු නෑ. අන්න ඕක තමයි කිව්වේ. ඔය උපමාව නොකියා යාට තේරෙද? ඒ නිසා තමයි මේ සාධනේ ඒ වගේ ගම්භීර දේවල් වටහරන උපමා පෙන්න. අන්න එතකොට ඒ කාරණාව තේරෙනවා. ඒ වගේ දැන් හේතු නිසා තුන කාෂ්ඨ නිසා දර නිසා ගින්නක් ඇවිලෙනවා නම් මේ දර ටික නැති වෙනකොට කියන්නේ මොකද්ද? ගින්න නිවුණා. ඒ ගින්න නිවුණා. ඒකින් උතුරු දිසාවට ගියා, දකුණු දිසාවට ගියා, බටහිර දිහාට ගියා, නැගෙනහිර දිසාවට ගියා කියලා කිව්වොත් ඔහු බාලයෙක්යි හඟිනවා. ඔහු නොදන්නා කෙනෙක් අනුවණයෙක්යි කියලා හිතනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා මේ මුලින්ම කිව්වේ අන්‍ය තීර්ථක වූ අන්‍ය ලබ්ධි ගත්ත මිත්‍යා දෘෂ්ටික දහම් දරන ඔබට ওই කාරණාව වැටහෙන්නේ නැහැ. ඔබ හැමදාම එකතු කරේ රැස් කරේ අන්‍ය ධර්මයක්. ඒ නිසා මේ කාරණාව ඔබට තේරෙනවා කිය තේරෙන්නේ නැහැ කියන එක පුදුමයක් නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා මහණෙනි අන්න ඒ වගේ තමයි. මහණෙනි මේ යම් දුකක් තියෙනවා නම් මේ දුක තියෙන්නේ තණ්හාව නිසා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහේට කෙරෙහි තණ්හාව තියෙන තාකල් දුක තියෙනවා. එතකොට ඒ තණ්හාව අවිද්‍යාව නිසාමයි අපි අතීතේ තියෙනවා කියලා ගන්නෙ. හැබැයි අතීතේ තියෙනවා කියලා හිතනකොටත් ඒක දැන් නැහැ. නිරුද්ධ වෙනවා. එතකොට වරක් හටගත්ත සද්දය අපිට ජීවිතේ කවදාවත් අයහන්න බෑ. අහනවා නම් අපිට ඒ බඳු ප්‍රත්‍යක් ඇති කරලා උපද්දව ගන්න පුළුවන්. එතකොට ඒ શબ્දය අහන්න පුළුවන්. එතකොට අපි ඒකට කියන්නේ නෑ ඒ શબ્දේ කියලා කියන්නේ නෑ. අන්න ඒ වගේ කෙනෙක් ඒ අතීතය ඇති බවට අපිට හම්බෙනවා. අතීතේ තියනවා කියලා කියනවා නම් ඒ මොකක් නිසාද? අතීතේ තියෙන නිසාද? නෑ, අවිද්‍යාව නිසා, තණ්හාව නිසා. අතීතේ තියනවා කියන අපි තුල අදහසක් තියෙනවා. අදහස නිසා අපිට හිතෙනවා අතීතේ තියෙනවා කියලා. හැබැයි මතක තියාගන්න ඔය අදහස තියෙන තාකල් මොකද වෙන්නේ? කරපු කියපු දේවල් වලින් දුක් විඳිනවා. කරපු කියපු දේවල් නිසා කර්ම සකස් වෙනවා. කරපු කියපු දේවල් නිසා අපි ඒවට විපාක විඳිනවා. එනිසා අතීතයේ ඇති බවට ගන්න කෙනාම නෙවෙයිද නැවත ගිහිල්ලා උපදින්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ මොහොතේ අපිට මේ මොහොතේ මරණාසන්න මොහොතේ මේ මරණාසන්න මොහොතේ අපි කරපු දෙයක් සිහි වෙනවා. සිහි වෙනකොට එදා මං කරපු දේ මේ දේ මං කරානි කියලා ගත්තොත්ම නේද අපිට ප්‍රතිසන්දි විපාකයක් දෙන්නේ. ඒ දේ සිහි වෙනකොටම අපිට තේරුණොත් ඒක දැන් නිරුද්ධයි කියලා යන්න තැනක් නැහැ. අන්න ඒකට තමයි නිමුණා කියලා කියන්නේ. තේරුණා. ඉතින් අන්න ඒ නිසා දැන් නැති දේ ඇති හැටියට අපි ගන්නේ. ඒ නිසා අපේ මනසේ ඒ අදහස නිසායි අපිට දුක් වෙන්නේ. මොකද අතීතේ තියනවා නම් අතීතේ නිරුද්ධ කරලා නම් අපිට අතීතේ නැති කරලා අමතක කරලා නම් නිවන් දකින්න වෙන්නේ. අපිට කවදාවත් තනියම කැලේකට ගිහිල්ලා නිවන් දකින්න බෑ. මේ ඔක්කොම අස්කරන්න වෙනවා. ඒ නිසා ඒ තැන මේ මොහොතේ හටගන්න එක මෙතන නිරුද්ධ වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ඔබ හිතන්න දැන් මේ මම මෙතෙන්ට වඩින්න අවස්ථාවේදී ඒ කියපු සිද්ධි දහමයන් ටික ආපහු හැරිලා බැලුවොත් අපිට ඒ සියල්ලම නිරුද්ධයි. හැබැයි අපිට සිහි කරන්න බැරිද? සිහි කරන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සිහි කරන එක ඒවා සිහි කරලා අපි ලෝකේ කඩයිතු කරන එක නෙවෙයි. ඒවා ඇති බවට ගන්න එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා ඕක දැනගත්තත් ඕක කෙනෙක් දන්නවා කෙනෙක් නොදන්නවා. නොදන්න කෙනාට මේක හොඳ සම්මාදිටියක්. හැබැයි දන්න කෙනාට දන්න කෙනාත් මේකේ හැබැයි රැවටෙනවා. එහෙනම් මේ දෙන්නම මොකද්ද කරන්න තියෙන්නේ? මොකද්ද කරන්න තියෙන්නේ? මෝඩකම ගෙවෙන විදිහට බලන එක. අතීතේ දැන් අපි කරපු දෙයක් සිහි වෙනකොටම මොකද්ද අපි හිතන්න වෙන්නේ? ඒක දැන් නිරුද්ධයි. ඒක නිරුද්ධයි. එහෙනම් සිහි වෙන්නේ ඇයි කියලා අහුවොත් මෙතන තියෙන මෝඩකමට මෙතන තියෙන පුරුද්දටයි ඒ සිහි වෙන්නේ. ඒකට කියන්නේ නොදන්නාකම නිසා. ඔන්න ඕකට තමයි අවිද්‍යාව කියන්නේ. එතකොට මොකක්ද මේ අවිද්‍යාව කියලා අපි මොකද්ද කියලා අහුවොත් අපිට කියන්න පුළුවන් මොකද්ද කියන්නේ? දුක්ඛේ අඥානං සමුදය අඥානං නිරෝධේ අඥානං කියලා කියන්න පුළුවන්. කිව්වට වැඩක් නැහැ. කිව්වට වැඩක් නැහැ. ඒක අපේ ජීවිතය තුළ පේන්න ඕනේ. අන්න ඒ නිසා මතක තියාගන්න අවිද්‍යාව කියන්නේ මොකද්ද? මට කරපු කියපු දේවල් ඇති බවට වැටහෙන හැම අවස්ථාවක අපේ මනස අවි. ඉතින් එතකොට ඒ චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද කියන එක අපිට ප්‍රායෝගිකව අපිට පේන්න ඕනේ. නේනවා. ඒ වචන නෙවෙයි අපිට අවශ්‍යන්නේ. එතකොට අනාගතය පිළිබඳව අපිට ඉපදිලා නැහැ. ඒකට තණ්හා කරන්න දැන් අපිට අනාගතයට තණ්හා කරන්න දෙයක් තියෙන්නේ නැහැ. නේද? තියෙන දෙයකට දැන් අපිට මේ තියෙන දෙයකට තණ්හා කරාට කමන්නේ නැහැ. ඒක සාධාරණයි. මොකද මේක දැන් තියෙනවා අල්ලන්න පුළුවන්. හැබැයි නූපන් දෙයකට තණ්හා කරනවා කියන්නේ ඒක නිර්ර්ථක දෙයක්. වැඩගෙන නැති දෙයක්. ඒක හිස් දෙයක්. ඉතින් අන්න ඒ නිසා තමයි මේ අතීතය අනාගතය කියන එක පිළිබඳව නුවණින් දැකලා වර්තමානයේ තුල හිත පිහිටවා ගන්න ඔය දෙකට නොයන විදිහට. දැන් අතීතේ නිරුද්ධයි කියලා දැනගත්තට පුරුද්ද තියෙන නිසා ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා දැනගන්න එක අවශ්‍යයි. නමුත් ඒක ඒකයි අපි ධාම අපි තුල තියෙනවා කියලා කියන්නේ එනකොට අපිට ඒක පේන්න ඕන. ඒක ගෙවා ගන්න පුළුවන්. අතීතේ කරපු දෙයක් සිහි වෙනකොටම නැහැ. ඒක නැහැ දැන්. ඒක නිරුද්ධයි. ඕකේ ඇයි දුක් වෙන්නේ? ඕකේ ඇයි මං තරහා ගන්නෙ කියන මේ උත්තරේ අපිට එන්න ඕනේ. දැන් ඒක අපිට ආපු තැනක් තියෙනවා. අපි නිකන් සරලව ගත්තොත් අපි ගමු අපි කතා කරන ওই කැඩපතට වැටෙන ඡායාව වගේ ගත්තොත් අපි ආපහු ඒ ඡායාව බලන්න යන්නේ නැහැ. ඇයි ඒ? ඒක අපිට ප්‍රත්‍යක්ෂයි. තේරුණා? කවදාවත් ඒ දැකපු ඡායාව හොයාගෙන යන්නෙත් නැහැ. අපි ඡායාවේ මොන හරි දේවල් කරන්න යන්නෙත් නැහැ. හැබැයි මනසෙන් පහ තිරිසන් සතා ඒ ඡායාව හොයාගෙන යන. ඔන්න ඔය අපි ඡායාව හොයාගෙන යන්නේ නැත්තේ ඇයි? අපි තුල ප්‍රත්‍යක්ෂ වෙච්චි නුවණක් තියෙනවා. ඒ මොකක් පිළිබඳවද? ඡායාව පිළිබඳව. නේ එතන නැහැ කියලා. හැබැයි මේ දැන් අපිට ඇහෙන දේ, දැන් මේ පේන දේ, ඒ නුවණ නැහැ. ඒ නුවණ නැති වෙන්න හේතුව තමයි අපි අහක බලලා ආපහු බලනකොට ඒක තියෙනවා. නේ ඒ දේම අපිට පේනවා. ඒ දේ අල්ලන්න පුළුවන්. ඒ නිසා මේක ඇහින් බලන දේ, හිතෙන් හිතන දේ, කයෙන් අල්ලන දේ මේ ඔක්කොම එකට ගැට ගැහුණම මොකද වෙන්නේ? මෝඩකම හොඳට තර වෙනවා. සිහිය නැති වෙනවා. උදාහරණයක් හිතන්නකො මේ ඇහින් බලලා මෝඩකමක් ඇති කරගත්තා. ඒ වුණාට දැන් හිතනවා දැන් මේක නිරුද්ධයි කියලා කියනවනේ. ඇත්තටම නිරුද්ධයි කියලා බලමුකෝ අල්ලනහා අතටත් අහු වෙනවා. දැන් එතකොට හිතෙමුත් හිතනවා. ඕනනම් දිවගාලක් බලනවා. එතකොට දැන් මේ ආයතන හයකින්ම මෙයාව මුලා කරලා තියෙනවා. දැන් එයාව අය ගලවන්න පුළුවන් කමක් නැහැ. එකකින් නම් කොහොම හරි ගලවලා දැම්ම හැකි. ඉතින් ඒ නිසා ඒ වගේ මේ ආයතන හයෙන් මුලා කරලා තියෙනවා. ඒ මුලා කරන්නේ කොහොමද? මේ ආයතන ඔක්කොම ගැටගහනවා. ඇයි අපි හිතන්නේ කොහොමද? පේන දේමයි අපි අල්ලන්නේ. පේන දේ ගැනමයි හිතන්නේ. පේන දේමයි රසෙන්නේ කියලා එකම පේන දේ කියන අරමුණ අරගෙන ඕක අරමුණු කරගෙන ආයතන හයෙන්ම ගැට ගැහුවාම ඒ අරමුණේ හොඳට මුලා වෙනවා. ඒ නිසා අපි නොනැති කෙනා දැනගන්නවා ඇහැට පේන්නේ වර්ණයක්. හැබැයි කයට දැනෙන්නේ වර්ණේ නෙවෙයි. එතන හම්බෙන වෙන රූප ටික. ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් ගත්තාම ඒ නැවත නැවත ප්‍රත්‍ය තිබුණොත් ඒ වගේ දේවල් උපදිනවා කියන එක නොදන්න කෙනාට ඒකමයි කියලා පුරුද්ද වෙනවා. නේද? එතකොට අන්න ඒ පුරුද්ද නිසා දැන් පේනවා. දැන් ඒ නිසා දන්න කෙනා ඕක නතර කරගන්නේ කොහොමද? දන්න කෙනාට ඇති වෙන්නේ පුරුද්ද නිසා. නොදන්න කෙනාට ඇති වෙන්නේ නොදන්නාකම නිසා. හැබැයි දන්න කෙනාටත් පස්සේ දැනගත්තට එයා පුරුදුනේ නොදන්නාකම නිසා. ඒ නිසා මේ කෙලෙස් වලින් වහලා තියනකොට දන්න කෙනා මුල රවටෙනවා, මුලා කරනවා. ඒ තරම් මේ ලෝභය ප්‍රබලයි. දැන් අපි එහෙමනේ දඟලන්නේ මේ භාවනා කර මේ හිත දුවන් නැතුව අපි අකමැති අරමුණ වල යන්නේ නැතුව තියාගන්න හැදුවට යන්නේ නැහැ. එහෙම බෑ. ඇයි? අපි ඒවට පුරුදු කරලා හිත ඒවට පුරුදු කරලා තියෙනවා. හැබැයි මතක තියාගන්න සතිය තිබුණොත් සිහිය තිබුණොත් කවදාවත් යන්නේ නැහැ. සතිය නැති හැම වෙලාවෙම තමයි අපේ අරමුණ වෙනක් එකකට යන්නේ. ඒක ධර්මතාවයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සිහියෙන් යුක්ත කෙනා බාහිර අකුසලයක් විතර්කයක් හිතනවා කියන එකට අභව්‍යයි. ඒක කවදාවත් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. සිහිය නැති කෙනාමයි එන්නේ. අන්න ඒ නිසා තමයි දන්න කෙනා ඒකට යන්නේ මොකක් නිසාද? සිහිය නැතිකම. ඒ නිසා තමයි ඔන්න ඔය කියපු පංච ධර්මයන් දියුණු කරගන්න. ප්‍රඥාව දියුණු කරගන්න ඕනේ. ඒතකොට අපි ප්‍රඥාව ගැන කතා කරේ. ප්‍රඥාව ගැන කතා කරනකොට අපි ප්‍රඥාව කියන එක මුලින් අහගන්නවා. ඒතකොට අන්න අර වගේ අහගන්නකොට අපිට අතීතේ නිරුද්ධ වෙලා කියනවා, අනාගතේ ඉපදිලා නැහැ, වර්තමානයේ ඒ මොහොතේ හටගත් එක ඒ මොහොතේ නිරුද්ධ වෙනවා. වා වර්තමානයේ උනෝක දකින්න. දැන් වර්තමානයේ පරිහරණය කරන්නේ කොහොමද? අතීතයට යන්නේ නැතුව, අනාගතයට යන්නේ නැතුව. අන්න ඒකයි දැන් අපි අතීතේ නොයා ඉන්නවා කියලා කරන්න පුළුවන් එකක් නෙවෙයි. අපේ වර්තමානයේ තියෙන නුවණ මතයි ඒක සිද්ධ වෙන්නේ. වර්තමානයේ තියෙන නුවණ මතයි ඒක සිද්ධ වෙන්නේ. ඒකට අපි වර්තමානයේ හරි නුවණ පැවැත්වුවොත් අතීත කියන එක ගෙවෙනවා. අනාගතය කියන එක නිරුද්ධ වෙනවා. කොහොමද ඒක පවත්වන්නේ? මේක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි යමක් අපිට පෙන්වනවා නම් දික්තේ දික්තමත්නම් භවිෂ්‍යති. ඒ දැකීම පමණයි මෙතන තියෙන්නේ. දැක්කා. දකින්න කෙනෙක් ඉන්නවද? නැහැ. නේද? දකින්න ආපහු බලවන්ද බෑ. දක්වන කෙනෙක් හෝ දකින්න කෙනෙක් හෝ දකින්න දෙයක් තියෙනව නෙවෙයි. අපිට යමක් පේනවා. මේකෙදී ගැඹුරුයි ටිකක්. ඒ ගැඹුරු බව තමයි අපිට ධාතු කර්මස්ථානයේ පිළිකුල් භාවනාව, මෛත්‍රී භාවනාව තුළ ඉඳන් අපි අරන් යන්නේ. මෙතෙන්ද අරන් යනවා අපි. එතකොට තේ කෙනෙක් දැක්කොත් මේ පේන දේ සත්පුද්ගල භාවයෙන් තොරව දැක්කොත් අන්න දැන් අපිට ඕන පේ ඉස්සරහට මිනිස්සෙක් පේනවා. මේවා පුළුවන් තරම් සරල කරලායි කියන්නේ මම. අපිට මිනිස්සෙක් පේනවා. දැන් අපි පේනකොට අපිට කල්පනා කරන්න ඕනේ මොකද්ද? මට හිතනවා මිනිස්සෙක් කියලා. අපිට ධර්මයෙන් උගන්වනවා සත්වයේ පුද්ගලයේ කියන දේ ඒක මිත්‍යාවක් කියනවා. නේ? තියෙන්නේ මොනවද? ධාතු ටිකක්. උපස්කන්ධයක් තියෙන්නේ. පේන්නේ වර්ණ සටහනක් පේන්නේ. ඇහෙන්නේ ශබ්ද ටිකක් කියලා ඔන්න අපිට ධාමි කියලා තියෙනවා. එහෙම කියලා තියෙනවා. නමුත් අපිට පේනවා මිනිස්සෙක්. අන්න පේනකොට අපි අන්න කොහොමද දැන් අතීතයේ නිරුද්ධ වෙන විදිහට බලන්නේ? එහෙනම් මේ මිනිස්සෙක් පේනවා කියන තැන හොඳට ඒක ගවේෂණය කරලා මම බලනවා. මම මිනිස්සයා කිව්වේ කොහටද? ඔන්න කොටස් ටික බලනවා. කොටස් ටික බලන්න බලන්න යට කොටස් ටික වෙන්වෙන් වෙනකොට එයාට මිනිස්සයා කියන අදහස මෙහි තමන් තුළ හටගත්තු එකක්. ඒ කොටස් වල මිනිස්සෙක් නෑ කියලා අන්න නෝන එක. නේද? එහෙනම් එතකොට ඒ නෝන මතම මිනිස්සයා කියන අදහසට මොකද උනේ? නිරුද්ධ වුණා. ඊට පස්සේ දැන් එහෙනම් අපි තුල අදහසක් තිබුණා. ඒ අදහස අරක දිහා බලනකොට නැති වුණා. දැන් ඊට පස්සේ මොකක්ද කරන්නේ? ඊළඟ තව සම්මාදිට්ඨියක් ඕකේ තියෙනවා. ඔය පේන දේ, ඔය මිනිස්සයා කියන අදහස, ඔය පේන දේ මේ මොහොතේ හටගත් එකක්. ඊයේ මිනිස්සයා නෙවෙයි අද දැක්කේ. ඒක අපේ මිත්‍යාවක්. එහෙනම් මිනිස්සයා කියන අදහසත් වැරදි නම් ඊයේ කෙනා කියන එක ගැන කවර කතාවද? අනාගතේ ඉන්න කෙනා කියන එක ගැන කවර කතාවද? වර්තමානයේ ඉන්න කෙනෙකුත් නැත්තම් අතීත අනාගතයක් ඔහුට පණවන්න පුළුවන්ද මිනිස්සෙකුට? බෑනේ. බෑ. අන්න ඒ නිසා තමයි වර්තමානයේ ඇත්තක් දකින්නකොට අතීත අනාගතේ නිරුද්ධ වෙනවා. එහෙනම් අතීතේ අනාගතේ නිරුද්ධ වෙන විදිහට අපි මනස පවත්වා. එතකොට අපිට මේ ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක අතීතේ නිරුද්ධයි කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවනේ. ඒ නිසා අපි අතීතේ තියනවා කියලා හිතන්න ඕද නැහැ, ඒක පව් කියලා එහෙමද හිතන්න ඕනේ? නැහැ. එහෙම හිතලා ඉන්නේ නැහැ. එහෙම සමහර අය හිතනවා. නේද? ඒ නිසා ඒක නෙවෙයි අපිට කරන්නේ. බුදු දහම කියන්නේ අන්‍ය ආගමික වලට එහා ගිය එක. අන්‍යාගම වල තමයි ඕක කියන්නේ. නේ? ඔන්න මේක කරොත් දෙවියන් වහන්සේකින් බලාගන්නේ. නේ? යා මේ මෙහෙම කරොත් නේ දෙවියන්ගේ කැමැත්ත අනුව සිද්ධ වුණා. හැබැයි ඔය දෙවියෝ කොහෙද ඉන්නේ ඔය කියපු කෙනා එහෙම තැනට ගියාද මොකවත් හොයන්නේ. හෙව්වත් එහෙම ඔන්න දෙවියෝ කෝප කරගන්නවා කියලා එතෙන්ටත් වාරණේ දාලා තියෙනවා. ඕක තමයි අන්නේ සාසන ප්‍රසංගය. මේ මේ සාසනේ එහෙම නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියන දේ වුණා තර්ක කරන්න. තර්ක කරන්නේ තම වාදයකින් දිනන්න නෙවෙයි කාරණාව පැහැදිලි කරගන්න. ඊට පස්සේ යන්න බලන්න. ඊට පස්සේ දැන් අපිට මනුස්සයා කියන අදහස එනකොට බුදුරජාණන් වහන්සේ අපිට හිතන්නේ මොකෝයි පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ මම සම්මා සම්බුද්දයි මං කියන දේ පිළිගන්න ඕනේ ඔබ මේක පිළිගත්තේ නැත්නම් ඔබ නිරයට යනවා කියලා එහෙම දේශනාවක් කරේ නැහැ. මහණෙනි අහන්න සුතා දතා පරිජිතා වනසා මනසා රූපිකිතා අහන්න අහලා දැනගෙන හොඳට හිතලා බලන්න. අන්න හිතකොට දැන් මට පේනවා මිනිස්සෙක් හැටියට බුදුරජාණන් වහන්සේ කියනවා දේශනා කරන මේක මිනිස්සෙක් නෙවෙයි කියලා. ඒ තියෙන දේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. හැබැයි අන්‍ය අය වගේ මේක මිනිස්සෙක් නෙවෙයි කියලා නතර කරේ නැහැ. තියෙන දේ පෙන්නනවා. අන්න තියෙන දේ පෙන්නලා ඇත්ත පෙන්නනවා. පුළුවන් නම් ඔය ඇත්ත වෙනත් දෙයක් බවට පරිවර්තනය කරන්න. හැබැයි පුළුවන් නම් ඒක බොරු. නේද? මේක කෝපේ කියලා අපි මේක ඇත්තයි කියලා හිතාගෙන ඉන්න අපිට මේක ඇත්ත නම් කවදාවත් මේක වෙනස් කරන්න බෑ. තේරෙනවා? මේ කෝපේ කැලියරට කඩනකොට මේකට කෝපේ කියන්න බැරි නම් එහෙනම් මෙතන තියෙන සම්මුතියක් මිසක ඇත්තක් නෙවෙයි. නේද? එනිසා එකයි කියපු එක දෙකට කඩන්න පුළුවන් නම් එතන එකක් තිබිලා තියනවා. නෑ. එකක් තිබිලා නෑ. එතන එක දෙකට කඩන්න පුළුවන් නම් එනං ඒ එකක් කියන එකම බොරුවක්. අන්න ඒ වගේ තමයි අපිට බුදුරජාණන් වහන්සේ යමක් පෙන්වන ඒ පෙන්නපු ඇත්ත එකයි බුදුරජාණන් වහන්සේ සිංහනාද කරන්නේ. මානින් දෙවියන් සහිත මරුන් සහිත සමන බවුණන් සහිත මේ තුන් ලෝකේ යමෙක් ඇවිල්ලා කියනවා නම් මේ දුක්ඛ සත්‍ය හැර මං වෙන දුක්ඛ සත්‍යයක් පණවනවා කියලා ඒක හරියට මොකක් වගේද කියලා ගේක අත්තිවාරම් කොටස නැතු උඩ කොටස හදනවා වගේ කියන එක කවදාවත් වෙන්නේ නැති එක. ඒක වෙන්නේ නැති එක. ඒ සාමාන්‍යෙනි මං සිංහනාද කරනවා. මං සර්වඥතා ඥාණයට පැමිණියා කියලා. ආසබන් තානම් පටිජානාති. මං මේ පිරිස් මැද පය ගහලා සිංහනාද කරන්නේ මේ ඛණ්ඩිතාවයකට පත් වෙන්නේ නැහැ. එනිසා මෙතන තියෙන්නෙම පටවියාපෝ තේජෝ ආයෝ කියන ධාතු මාත්‍රයක් පමණමයි. යම් තාක් ලෝකේ රූප තියෙනවා නම් කෙනෙක් ඇවිල්ලා කියනවා නම් ඔබ වහන්සේ මෙන්න මේකේ පටවි ධාතු තියෙනවද බලන්න කියලා නෑ කියලා එකක් පෙන්නොත් එහෙම එකක් ලෝකේ විද්‍යාමාන වෙන්නේ නෑ. යම් තාක් කොමන හරි ලෝකේ බ්‍රහ්ම ලෝකේ දිව්‍ය ලෝකේ නිරයේ ප්‍රේත ලෝකේ කොමන හරි තැනක රූප කියලා යමක් තියෙනවා නම් ඒ හැම රූපම චතුන්නංච මහා භූතාණං උපාදාය රූප සතර මහා ධාතුන් උපාදාය රූපත් කියන ඕකෙනුයි හැදිලා තියෙන්නේ කියලා ඔන්න අපිට දහමක් පෙන්නනවා. දැන් අපි පුරුදු කරොත් අපිට පේන හැම එකක්ම ධාතු හැටියට බලන්න හොඳට හිතලා බලන්න. දැන් අපිට කෙලස් එන්නේ මේ දේවල් කෝප බිඳන් මිනිස්යෝ දුව දරෝ රණ්ඩිදී මිලමුදල් කියලා ගන්න නිසායි අපිට කෙලස් ආවේ, දුක ආවේ, තරහ ආවේ, කත්තු මැරුවේ, හොරකම් කරේ, කාමී වර්ගව හැසිරුවේ ඒ නිසා. හැබැයි අපි දැක්කොත් මේ ඔක්කොගෙම තියෙන එකම දෙයක් හැටියට එතකොට අපිට කවදාවත් දනමුගුරු ගන්නේ නැහැ, රකින්න යන්නේ නැහැ, කෙලස් ඇති වෙන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ ඔන්න තියෙන දේ බලන්න. අපිට රන්දි දීපේන කොට මේක ශ්ලෝක සම්මුතිය. ඔතන තියෙන්නේ පටවි ධාතු සම්මුතිය. ඒ පටවි ධාතුවේ නානත්වයක් තියෙනවා. වර්ණේ නානත්වයක් තියෙනවා. හැඩේ නානත්වයක් තියෙනවා. ධාතුවේ නානත්වයක් තියෙනවා. ඊට පස්සේ අපිට තවත් පේනවා ආහාර පිටා. තවත් පේනවා අපිට මේස කුටු ටිකක්. ওই ටිකේ තියෙන්නේ මොනවද? එහෙනම් ඔතන තියෙන්නේ පටවි ධාතු ටික. කියලා අන්න ඒ විදිහට කෙනෙක් Taman මේ ආයතන හයට යමක් ඇහෙනවා නම් පේනවා නම් දැනෙනවා නම් විඳිනවා නම් විඳ ගන්නවා නම් හැම එකක්ම ওই ධාතු හැටියට ওই ධාතු සංඥාව දිනු කරගත්තොත් එයාගේ කාම සංඥාව අතුරුදහන් වෙනවා ධාතු සංඥාවෙලම හිටිනවා. එනිසා ධාතු සංඥාව එළඹ සිටින කෙනාට මේ ගමන් මඟ පහසුයි. ඒ යාට ඇත්ත පේනවා, සිහිය නෝන තියෙනවා. කාම සංඥාව තුල තමයි මේ ඔක්කොම ඇනුම් බැනුම් ගහ ගැනුම් නින්දා අපාස කලකෝලාල ඔක්කොම මොකක් හින්දාද? මේකට වඩා මේක හොඳයි, ඕක මගේ, ඕක මගේමයි. ඒකින්ද තමයි ඒ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ නේද? ඒ නිසා ඒක මම හෝ මගේ නෙවෙයි. මොකක්ද ඒක? එතන යම් හේතු ධර්මතාවයක් නිසා හටගත් එකක්. ඒක මගේ කියලා අල්ලා ගන්නවා. දැන් දිව්‍ය ලෝකයේ ඉන්න දිව්‍යාංගනාවට එකපාරම ඉන්නකොට ඇකේ දරුවෙක් පහළ වෙනවා. එතකොට ඒ මගේ දරුවා කියලා හඳා ගන්නවා. ඒ මගේ දරුවා. එහෙමනේ දැන් අපි මව කුසේ වුණත් කොහෙන් හරි චුත වෙච්ච විඥානයක් මව කුසකට බැසගන්න. සමහර විට ඒ ගෙදර ඉන්න බල්ලා බැලලින් මැරිලා ගිහිල්ලා ඒ ගෙදර ඉන්න කෙනාගේ මව කුසේ පහළ වෙනවා වෙන්න පුළුවන්. හැබැයි මෙච්චර කාලයක් ගහලා එළවලා දාපු ඒ බල්ලා බැලලි දැන් මගේ දරුවා වෙනවා. ඕක තමයි සම්මතිය. ඉතින් එහෙනම් ඒවා මගේ මම කියලා අපි අල්ලගන්නේ ඒ හේතු ධර්ම නිසා හටගත්තු ඒ ධාතු සමූහයක් තමයි. ඔන්න ඔය හිත තියන්න බලවන්න. ඒ නිසා අපිට මැටි ගොඩක් කියලා දකින තාක්කල් මැටි වලට අපිට ආසාවෙන්නේ නැහැ. ඒක මැටි. හැබැයි ඕක මැටි ගොඩ අරගෙන විසීතුරු භාණ්ඩ හදලා ඒවා ලස්සන කරලා තින් තාලේප කරලා වතුර බොණ්ඩ කෑම කණ්ඩ පරිහරණය කරන්ඩ සකප් තත්ත්වයටපත් කරපු ගමන් අන්න අපිට මොකද වෙන්නේ? මැටි කියන සංඥාව අලින් වෙනවා, පිංගංකෝප්ප කියන සංඥාවක් එනවා. නදා ගන්න. ඒ නිසා තමයි කියපු බුදුරජාණන් වහන්සේ දේශනාවේ සංඛාරේ විකාර වෙනකොට වෙන ලක්ෂණයක් වෙන පඤ්ඤාවක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? සංඛාරේ හැටියට ගන්නකො මැටි ගොඩ ඔන්න සංඛාරය. මේ සකස් සංඛාරය කියන සංකතිය. සකස් වෙච්ච එක. සංඛාරේ විකාර වෙනවා කියන්නේ මොකද්ද? සංඛාරය අපි මොනවාරි කරලා කෝපයක් වගේ හදනවා. ඔන්න අර මැටි ගොඩ විකාර වුණා. එතකොට මොකද වෙන්නේ? වෙන ලක්ෂණයක්. හරිනේ? වෙන ලක්ෂණයක්. දැන් මැටි ගොඩ කියන එක නෑ, ඒ ලක්ෂණේ නෑ කෝප්පේ කියන නම. වෙන ලක්ෂණයක් වෙන පඤ්ඤාක්තිය. දැන් ඒකට මැටි ගොඩ කියනවාද? නෑ, ඒකට කියන කෝප්පේ කියනවා. එහෙනම් එතන තිබුණේ මැටි ගොඩ විකාර වුණා, වෙන ලක්ෂණයක් ආ, වෙන පඤ්ඤාක්තියක්. ඔය මැටි ගොඩම ආපහු කරකලා මේවා කරලා පෝච්චියක් හදනකොට ඒක වෙන ලක්ෂණයක් වෙනවා, වෙන පඤ්ඤාක්තියක් වෙනවා. ඕක තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නේ. මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර එක එක ආකාරයට එක්කෝ හදනවා, එහෙම නැත්නම් හැදෙනවා. ගස්කල්, ගෙවල්, දොරවල්, ගස්කල් කියන ඒවා අපි බේ කියලා නිර්මාණය වෙච්ච ඒ මේ ධාතු ආකාර විකාර වීම නිසා නිර්මාණය වෙච්චා. දැන් අපිට හුරු කරන්න වෙනවන්නේ ඒක තමයි. දැන් ප්‍රඥාව දියුණු කරනවා කියන්නේ මොකද්ද? මනුස්සයෙක් පේන තැන මං කෝකටද මනුස්සයා කියුවේ? ඇයි මං මේකට මනුස්සයා කියුවේ? මනුස්සයා කියන ලක්ෂණ තියෙන්න බෑ. එතන ඉන්න බෑ කෙනෙක්. එහෙනම් මං මනුස්සයා කියලා යමකට පැනනවා නම් ඒක අන්න කොටස් වලට ගලවලා කඩලා කඩලා බලන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒකයි පඬිත ධර්මයේ කියලා කියන්නේ ඒකයි. ඒකට අපි මේක තදගතිය කියලා කිව්වනම් කෙනෙක් ඇවිල්ලා නෑ මේ තදගතිය වෙනස් ගතියක් බවට පත් කරන්න පුළුවන් කියලා කිව්වනම් ඒ දහම ඇත්තක්ද? නෑ, ඒක ඇත්තක් නෙවෙයි. ඒක බොරුවක්. ඒ නිසා ඒක බොරුවක් බවට පත් කරන්න පුළුවන් වෙන තාකල් අපිට ඒක ඇත්තක් වෙනවා. ඒ නිසා මෙන්න මේ සම්මා දිට්ඨිය අහගෙන අපි දන්න දේ බොරුයි කියලා පෙන්නනවා. අපි දන්න දේ බොරු කියලා පෙන්නනවා. අපේ මනසටම පෙන්නනවා. මනසට පෙන්නවා මන්නේ යා පිළිගන්නවා. එහෙනම් මේක මගේ වැරදි අදහසක් නේද? මේක මගේ වැරදි සිතුවිල්ල. එහෙම අපිට සම්මුති ලෝකෙත් ඔය තියෙන්නේ නේද? කෙනෙක් මොනවා හරි දෙයක් දරාගෙන ඉන්නකොට කොච්චර කිව්වත් පිළිගන්නේ. හැබැයි අතෙන් අල්ලගෙන ගිහලා එයාට පෙන්නනවා. ඇත්තනේ ඉන්න හරි කියලා පිළිගන්නවා. අන්න ඒ වගේ තමයි මේ හිතට එහෙම පෙන්නන තාකලෙ පිළිගන්නේ. හැබැයි පෙන්නුවත් තමයි බොහෝ දෙ නිසා පිළිගන්නේ නැහැ. නේ අයත්‍රවට අයත්‍රහල රවටුනාට නෑ රවටුනා කියලා අයත් වෙන. එහෙම නෝන අයත්‍රවට අයත් වෙන. දැන් මේ රවටින්නේ සිහිය නැති වෙන නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඔය සම්මා දිට්ඨිය ඇත්ත කරගන්න නම් මෙන්න මේ පහ වඩන්න. ඔය පහ දිනු කරොත් මේක ඇත්ත වෙනවා. එහෙනම් අපිට කිව්වා ශ්‍රද්ධාව විශ්වරෝම විශ්වාසය ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ කියපු දේ ඇත්තක්. මොකද්ද? මට මිනිසෙයා කියලා පෙන්වුවට මෙතන මිනිසෙක් නෑ කියප එක ඇත්තක්. ඒක වුණ අපි විශ්වාස කරා. ශ්‍රද්ධාව ඇති කරගන්න. ඊට පස්සේ ඒ විදිහට බලනවා සත්‍යය. ඊට පස්සේ සමාධිය හිත එකඟ කර කර බලනවා. ඊට පස්සේ අර වීර්යයෙන් අර සත්‍යය කියන අදහසින් යම් තාක් අකුසල එනවන ඒ අකුසල දුරු කර කර මේක දිහා බලනවා. අන්න එහෙම බලන්න බලන්න අකුසලය පුරුද්ද ගෙවෙනවා. සතිය සමාධිය ප්‍රඥාව දිනු වෙනකොට මෙන්න මේ කාරණාව ඉලඹ සිටිනවා. හරියට මොකක් වගේද? කැඩපතේ ඡායාව බඳු. කැඩපතේ ඡායාව බඳු ඉලඹ සිටිනවා. ඔහුට මොන ආකාරයෙන් රවට්ටලා හරි මේ මිනිස්සෙක් කියලා කිව්වට කවදාවත් එයාට මිනිස්සෙක් කියලා ගන්නෙ නැහැ. ඒ නිසානේ අර කාටද මේ මේ සුප්පබුද්ධ කුස්ටිද නේද? සත්‍රේ ඇවිල්ලා ඒ වගේම තව මේ ඇවිල්ලා කියනෝනේ මේ මේක බුදුරජාණන් වහන්සේ මෙච්චර ගාණක් දෙන්නම් ඔබ මේක පිළිගන්න එපා කියලා මොකක් හරි කියනවා. තව එකක් කියනවා මොකක්ද? තව මට මතක නෑ. එහෙමද? ඒක නෙවෙයි, තව ලස්සන කතාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා යනවා. හැබැයි උසෝවා මාරය ඇවිල්ලා මේ මෙයාව රවට්ටලා දැන් මෙයා දැන් මගෙන් විශේෂ මිදෙන්න හදන්නේ කියලා. අයත් මාරයා මොකද කරන්නේ? බුදුරුවක් විදිහටම මවාගෙන ඉන්නේ. ඒක පාරම බලනකොට අරයා බැලුවා බුදුහාමුදුරුව අයාපහු වැඩලා තියෙනවා මොකක් දන්නේ කියලා. ඉතින් රැවටුනා. රැවටුලා ඉතින් ඇහුවේ බුදුහා මාරයා කිව්වා මං මේ ඉස්සරලා මේ රූපේ අනිත්‍යයි කිව්වේ වැරදිලා මේ අනිත්‍යයි නෑ කියලා කිව්වා. ඉතින් මේ බුදුහාමුදුරුව විදිහටම පෙන්වලා කියනවා. අපේ අය නම් පිළිගන්නවා සමාවිත නේද? ආ එහෙනම් බෙද දෙන්න තියෙනවා. හැබැයි ඒකයි මේ දහම තවත් කියප එකක් නෙවෙයි. දැන් යන ප්‍රත්‍යක්ෂයක්. ඒ නිසා දැන් බුදුහාමුදුරුව ඇවිල්ලා ඒක නෙවෙයි කිව්වත් අය පිළිගන්නේ නැහැ. ඒ එහෙම කියන්නේ මම කතාවට කියන්නේ. ඒ නිසා ඒ ප්‍රත්‍යක්ෂය කියන්නේ අපි ඒව රවට්ටන්න පුළුවන්ද කැඩපතේ ඡායාවට? කවදාවත් රවට්ටන්න බෑ. ඒකට තමයි ඒ සම්මාදිට්ඨිය අකෝපයයි කියන්නේ. ඒ නිසා තමයි මාර්ග සිතකින් දකින දැක්ම කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. ඒක තමන් දකින එක. ඒ මාර්ග සිත එන තාකල් අපිට තිබුණ අසාගත්තු නෝන චින්තාමේ ඥානය, භවනාමේ ඥානය, සුතමේ ඥානය තිබ්බේ. ඒක වෙනස් කරන්න පුළුවන්. හැබැයි මේ මාර්ගඥානයේ කියන එක ඒක අර කැඩපතේ ඡායාව බඳවපු ප්‍රත්‍යක්ෂය. ඒක කවදාවත් තව කෙනෙක් ඇවිල්ලා කිව්වොත් ඒක කවදාවත් වෙනස්. අන්න ඒ තැන එනකන් අපිට මේක කරන්න ඕනේ. ඒ නිසා යම් තාක් අපිට අතීතයේ තියනවා කියන මෝඩකම අල්ප මාත්‍රයක් තියෙනවා නම් ඒ තාක් ඒකට යනවා අපි. මේ ඕකක් ගෙවන්න ඕනේ. ඒ නිසා ගෙවන්නේ කොහොමද? මේ ඇත්ත නැවත නැවත එතෙන්ට තියෙනවා. එතෙන්න තියෙනවා. බැනපු දේ සිහි වෙනකොට නෑ ඒක නිරුද්ධයි. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඒ වගේ මේක දැන් නෑ කියලා හිතට පෙන්නලා දෙනවා. ඔප්පු කරලා පෙන්නනවා. මෙතන මිනිස්සෙක් කියලා පෙන්නනකොට මිනිස්සෙක් කියලා ඔබ රැවටුනේ. මෙතන ඉන්නවද බලන්න කියලා මේ සම්මාදිට්ඨිය කියලා පෙන්නනවා. එතකොට ඒ නිසා හැම වෙලාවෙම අපේ බොරුව නැති කරන්න තියෙන එකම දේ තමයි සත්‍ය සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය මාර්ගය වඩනවා කියන්නේ අන්න ඒ නිසා. ඇත්ත තිය බොරුව අයින් කරනවා. ඇත්ත තිය බොරුව අයින් කරනවා. ඒ නිසා බොරුව අයින් කරන්න ඒකයි නේ. බොරුවේ ඉන්න කෙනාටයි මේක කියන්නේ. එහෙම කෙනායිනේ අහගන්නේ. දැන් එහෙම කෙනක් රැවටෙනවා. හැබැයි රැවටීම අයින් කරන්නේ රැවටෙන අවස්ථාවේදී. අර ඇත්ත තිය ඒ ඇත්ත තිය හිත පුරුදු කරන අනිත් පැත්ත. ඒ පුරුදු වෙන්න පුරුදු කරනවා කියන තැන ගොඩනගෙන ධර්මතාවයක වෙනවාද? වීරිය ගොඩනගෙනවා, සතිය ගොඩනගෙනවා, සමාධිය ගොඩනගෙනවා, ප්‍රඥාව ගොඩනගෙනවා. මේ පහෙන් යම් දවසක ඔය පහ ඒ ධර්මයන් නියමාකාරයෙන් බලගෙන උනහම ප්‍රඥාවෙන් මේක හරියට දකින්නේ. ඒ ප්‍රඥාවට වීරිය අනුග්‍රහය, සතිය අනුග්‍රහය, සමාධිය අනුග්‍රහය, සද්ධාව අනුග්‍රහය ඒකට සමානව ලැබිච්ච ගමන් මේකෙන් දකින දැක්ම අය කිසි කලක වෙනස් කරන්න බෑ. ඒ නිසා තමයි අද අපි දකින දැක්මට මේ හතර ධර්මයන්ගේ අනුග්‍රහය නැහැ. ඒක තමයි කියුවේ මේ. ඒ සිහියේ අනුග්‍රහය කියන එක නැති වුණොත් මේක දකින්න බෑ. සමාධියේ අනුග්‍රහය නැති වුණොත් මේක දකින්න බෑ. ඒ වගේම තමයි අනිත් පැත්තට. ඒකයි. ඒ කියන්නේ මේ සිහිය කියන එක රකින්න බෑ ප්‍රඥාව නැතුව. නේද? ඒක රකින්න බෑ වීරිය නැතුව. ඒ නිසා වීරිය රකින්න බෑ සද්ධාව නැතුව. ඒ නිසා කවදාවත් මේ ධර්මියෝ එකක් කරගෙන මේක මං මාසයක් වඩනවා මේක මාසයක් වඩනවා කියලා එහෙම කරන්න පුළුවන් ඒව නෙවෙයි. අනේ ඔක්කොම එකට බැඳිලා තියෙන ධර්ම. හරි හොඳයි එහෙනම් අද දවසේදී මේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව තුළින් ධර්ම දහන මේ පින්කලින් තුළින් ජනිත වූ සියලු කුසල ධර්ම හැම දිනාම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම සඳහා උතුම් පාරමිතාවක් වේවා කියලා සාදු.